නිල ප්‍රතිඥා දිවුරුන් දීම තිරුකුණාමලයේ මැතිවරණ කොට්ටාසේ පාර්ලිමේන්තු මන්ත්‍රී කදිරවේලු ෂන්මුගම් කුහදාසන. Yes, please. Wait, wait. You give. Right. Read.
கதிரவேலு சண்முகம் பூவதாசன் ஆகிய நான் இலங்கை சனநாயக சோசலிச குடியரசின் அரசியலமைப்பை உறுதியாக போற்றி காப்பேன் என்றும், இலங்கை நாள்குளத்துக்குள்ளாக தனியரசொன்று ஸ்தாபிக்கப்படுவதற்கு நேரடியாகவோ மறைமுகமாகவோ அல்லது இலங்கையிலோ அல்லது இலங்கைக்கு வெளியிலோ ஆதரவு அளிக்கவோ ஆக்கமளிக்கவோ ஊக்குவிப்பு அளிக்கவோ நிதியுதவி அளிக்கவோ ஊக்குவிக்கவோ பரிந்துரைக்கவோ மாட்டேன் என்றும் பயபக்தியுடன் வெளிப்படுத்தி உறுதி
செய்கின்றேன். நிவேதனைய ஸ்ரீலங்கா பிரஜாச்சாந்திரிக சமாஜவாதி ஜனரஜி ஆண்டு விவஸ்தாவே ஹெத்த நமோனு விவஸ்தா பிரகார மாவிசின் விசாய் விசிஹாத்திரி ஜூலி தேவன தின காந்தாவன் சைபலகன்னியமே சா யுனெஸ்கோ சந்தஹாவு ஜாதிக கொம்சன் சபாவ நிமித்தி பணக்கிட்டும் பத்தில் சஹாத்திகை சட்டாங்கன் லதுபோ தன்னுக்கு மெத்தி விசாய் விசிஹாத்திரி ஜூலி தேவன தின மாகே நிவேதனைய சந்தான் பெட்சமகட் அமத்தரவ ஆண்டுக்கு விவஸ்தாவை எக்கசிய விசியக்க எக்க விவஸ்தா பிரகாரவ விதேச நடுதேந்து அந்யோன்ய பிலிகனீம லியாபஞ்சக்கிரியம் சகா பலாத்மக்கிரியம் பிடிமத பணாச்சிட்டும் பத்து சம்பந்தின் ஸ்ரேஷ்டாதிகரணீ வைத்து எதிர்பார்த்த பெட்சமக் விசாய் விசியத்தில் ஹதாய தேவன தின லபுன அத்திர தவத் பெட்சமக பிட்டபத்தக் விசாய் ஹதாய் ஹத்தரவன தினம் ஆவித்த லபிய அதிபவம் பார்லிமேந்தூர் தினந்தீமட்டு கமத்தின ஆண்டுக விவஸ்தாவே எக்கசிய விசேக எக்க விவஸ்தா பிரகாரவ ஆகமன நிமித்தி பணக்கெட்டும் பல சம்பந்தின் ஸ்ரேஷ்டாதிகரணே வித எதிர்பார்க்கலாத பெட்சமக பிட்டபத்தாக் இசாய் விசிஹத்தராய் ஹத்தாய் தூங்கன தின மாவித்த லபிய அதிபவ பார்லிமேந்தோடு தினந்தீமட்டு கமத்தி கதானாயகுரிய அரசின் லிபிலேகன பிலிகன்னீம கரு அதிகரண பந்தனாகார கட்டியத்து ஆண்டு கத்தா பென்சல்ஸ்கரண மாத்தியாருவரையா விசேனி விசாய் விசியாத்ன எஸ் பிளீஸ்
நாங்கள் ஒவ்வொருத்துமா கரு அதிகரண எமத்துவா ஏப்பு லிபியாக கேன் சந்தான் கரணும் அக்ரநிஷ்யகாரத்துவா ஏப்பு லிபியாக கேன் சந்தான் கரணும் மேம ஒவ்வொருத்துவாட்ட லியன லிபி பார்லிமேந்தில் ஹெலிதரோ கிரீம் ஹரிது முகது தாம மித்துமா வரப்பிரசாத பிரச்சனை மத்துக்கொள்ள ரேன் தாம வரப்பிரசாத பிரச்சனை மத்துக்கொள்ள ரேன் දැන් ඔබතුමාට එවරලියු මෙහෙම හෙලිතරව් කිරීම හරියන්නේ ගරු කතා නැගතුමනි ඔබතුමාට හැම පැත්තෙම ලියුම් එවනවා. ඔබතුමා හැමදාම ඒවා කියවොත්.
නමුත්
වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කළා තියෙනවා. ඔබතුමා ඔක ඉදිරිපත් කරුවට කමක් නැහැ.
ඒ වරප්‍රසාද ප්‍රශ්නේ මත නෙමෙයි යම් කිසි පැහැදිලි කිරීමක්.
අපි ඉදිරිපත් කළා නැහැ.
ඒ වරප්‍රසාද ප්‍රශ්නේ එතුමා මේ වෙනදා පාර්ලිමේන්තුව තුල එතුමා කරපු කතාව සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් තමයි කරලා තියෙන්නේ.
අද
ඉදිරිපත් කරනවා. මේ අග්‍රවිෂයකාරතුමා පැහැදිලි කරලා තියෙන්නේ එදා එතුමා කරපු කතාව පිළිබඳ එතුමාගේ අදහස.
මම කියන්නේ වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා නම් කේවට කමන්නේ නැහැ. නමුත් මෙතෙක්
මේ වරප්‍රසාද ප්‍රශ්නේ අදාළ නැහැ මේ ප්‍රශ්නේ. එතුමා වරප්‍රසාද
ප්‍රශ්නේ
ඉදිරිපත් කළේ නැහැ. පෞද්ගලික නෙමේ ගරු මන්ත්‍රීතුමා මේ කතානායකවරයාට එවපු ලියුම්.
එතකොට
මේ මම කියවන්න යන්නේ ඔබතුමාලට මේක. විජයදාස රාජපක්ෂ අධිකරණ මැතිතුමා.
ගරු කථානායකතුමනි, මම වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා කියලා ඔබතුමාට ලිඛිතව දැනුම් දීලා තියෙනවා. ඒ පිළිබඳව මාධ්‍යයේ ප්‍රචාරණයක් ගියා. ඒතොර මම තාම ගරු ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා නිවැරදිව කිව්වා වගේ මම තාම වරප්‍රසාද ප්‍රශ්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා නැහැ. ඒතොර මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන තෙක් ඒකට පිළිතුරු දෙන්න යම් ලේඛනයක් කියවන්න හරි ඉදිරිපත් කරන්න හරි කාටවත් අයිතියක් නැහැ. ඒක නෙමෙයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය. මගේ කිසි විරෝධතාවයක් නැහැ. ඒක නිසි පරිදි ඉදිරිපත් කිරීම පිළිබඳව. නමුත් ඒ ක්‍රමවේදය අනුගමනය කරන්න ඕනේ කියලා මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා
සිටිනවා. ගරු ඇමතුමා ලිපියක් ඉදිරිපත් කරන්නේ නැහැ. ලිපියක් ලැබුණු බව දැන්වීම තමයි මේ කරන්නේ. ඒක ඔබතුමාට කොයි විදිහට
හරියනවද මම දන්නේ. ඒක උනත් ගරු කථානායකතුමනි මගේ වරප්‍රසාද ප්‍රශ්නයේ අදාළ නිසා මේ පාර්ලිමේන්තුවට බලය ලැබෙන්නේ ඒ පිළිබඳව ලිපියක් ඉදිරිපත් කරන්න හරි කියවන්න හරි එහෙම කියවන්න ප්‍රතිපාදන නැහැ. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ ස්ථාවර නියෝග අනුව එහෙම ඉදිරිපත් කිරීමත් ප්‍රතිපාදන නැහැ. හැබැයි එහෙම නැති වුණත් මගේ විරෝධයක් නැහැ. ඒක නිසි පරිදි නම් ඉදිරිපත් කරන්නේ. අපි පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුගමනය කරලායි ඒ කටයුත්ත කරන්නට ඕන කියන එක මම ඔබතුමාට ගෞරවයෙන් සඳහන් කරනවා.
නමුත් මගේ වගකීමක් තියෙනවා සභාවට දැන්වීම. මෙහෙම ලිපියක් ලැබුණු බව මම ඒ කටයුත්ත තමයි මේ කරන්නේ. Yes please. Yes, Mr. Suwandiran.
At the Committee on Parliamentary Business, you assured us that you will table the letter, not just inform the House, but that you will table the letter. So we expect you to table the letter of the Honorable Chief Justice to all members of Parliament.
Yes.
Right, thank you.
Yes.
ඒ සම්බන්ධවම තමයි ගරු කථානායකතුමනි දැන් මේ සම්බන්ධව ඔබතුමාට අධිකරණ සේවා කොමිෂන් සභාව වාර්තාවක් එවලා තිබෙනවා. ඉතින් ඒ වාර්තාව ඔබතුමා සභාගත කරනවාද?
ඒක ටේබල් කරන්න ඉඩ දෙන්න මට. ගරු අධිකරණ බණ්ඩාරනායක ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විසින් 20/24/2019 දින අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සිද්ධගන්න ප්‍රකාශය හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් එතුමගේ වරප්‍රසාද පරිභාර කටයුතු උල්ලංඝනය කිරීමෙන් ගරු අග්‍රවිෂයකාරතුම පිටපතක් සහිතව මා වෙත යොමු කර ඇති 20/24/6/25 දින ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිරීක්ෂණය ඇතුළත් එම කොමිෂන් සභාවේ ගරු සභාපති සහ සාමාජික ගරු විෂයකාරවරුන් දෙදෙනාගේ අත්සනින් යුක්තව 20/24/6/26 දින වාර්තාවේම වාර්තාව සමග ගරු අග්‍රමිෂ්‍යකාරතුමාගෙන් ලද 20/24/6/26 දින ඇති ලිපිය එම ලිපිය ලැබී ඇති භාෂාව වන සිංහල භාෂාවෙන් පමණක් සභාවේ විශේෂ අවසරය ඇතුව මම සභාගත කරමි. අංක 2 B ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී දන් රජයේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව 20/20 මුදල් වර්ෂයේ සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ 58 වන කොටස 20/21 මුදල් වර්ෂයේ සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 9 වැනි කාණ්ඩයේ 40 වැනි කොටස 20/22 මුදල් වර්ෂයේ සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 2 වැනි කාණ්ඩයේ 51/52 කොටස සහ 9 වැනි කාණ්ඩයේ 35(5)-36 වන කොටස සහ 20/23 මුදල් වර්ෂයේ සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 2 වැනි කාණ්ඩයේ 1 සහ 2 කොටස මම ඉදිරිපත් කරමි. සභානායකතුමා
ගරු කථානායකතුමනි එක් වාර්තා මුද්‍රණය කෘතිය යෝජනා කර
ලිපි ලේඛනාදී පිළිගැනීම ගරු අග්‍රාමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි 2023 වර්ෂයේ සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තා විවෘත සහ වගකීතු රජයක් පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාවේදී යොමු කළ යුතුය මම යෝජනා කරමි. 2023 වර්ෂය සඳහා පරිවාසා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ළමුන් කාන්තාවන් හා ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාවේදී යොමු කළ යුතුය මම යෝජනා කරමි. රජයේ ගිණුම් පිළිබඳව කාර්ක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලද වාර්තාවල මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ පවතින ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119-4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා රජයේ ගිණුම් පිළිබඳව කාර්ක සභාව වෙත යොමු කළ යුතුය මම යෝජනා කරමි. 1979-60 දන්න අත්‍යවශ්‍ය මහජන සේවා පද්ධතියේ දෙවන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරිය යුතු බලතල අනුව 2024 ජූලි 4 වෙනි දින ඇති අංක 23.91/27 දරන අතිවිශේෂ කසපත්‍රයා ඒ උපලේඛනයේ පළ කරමින් කළ ලද ප්‍රකාශනය 1974-35 දරන රේගු සංශෝධිත පනතින් සහ 1988-83 දරන රේගු සංශෝධන පනතින් සංශෝධිත රේගු ආඥා පනතේ 235 අධිකාරියක් වන 19A වගන්තිය යටතේ රේගු ආනයන තීරුබද්ද සම්බන්ධයෙන් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2024 ජූනි 17 දිනේ අංක 23.89/07 දරන අතිවිශේෂ කැසපත්‍රයේ පළ කළ ලද නීමේ සහ 2023-37 දරන විසර්ජන පනතේ 6 වගන්තිය යටතේ 2024-05/01 2024-06/07 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වාර්ෂික අංක මගින් 248 සංවර්ධන වැඩසටහන සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන මගින් සිදු කරන ලද පරිපූර්ණක වෙන් කිරීම පිළිබඳව සටහන මම ඉදිරිපත් කරමි. බන්දුලබතුමා.
ගරුක තනායකතුමනි, 2022 වර්ෂය සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව බලශක්තිය ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක ස්වභාවයට යොමු කළ යුතුය මම යෝජනා කරමි. මෙම ලිපි ලේඛනාදී පිටපත් ගරු මන්ත්‍රීතුමන් ලබෙත පිළිගන්නා ඇත.
අධිකරණ හා බන්ධනාගාර ඇමතු.
ගරු කථානායකතුමනි, 2023 වර්ෂය සඳහා නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සහ 2023 වර්ෂය සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා යුක්තිගරුක සහ නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
සංචාරක හා ඉඩම් ඇමතුමා.
කරු කථානායකතුමනි, 2005-38 දරන සංචාරක කටයුතු පනතේ 26 වගන්ති යටතේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නිර්දේශය සහිතව සංචාරක සංවර්ධන ප්‍රදේශයක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් සංචාරක ඉඩම් අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2023 December 28 දින ඇති අංක 23.67 29 දරන අතිවිශේෂ කැසපත්‍රයේ පළ කරන ලද නියමය මම ඉදිරිපත් කරමි. මෙම නියමයේ සංචාරක ඉඩම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශ ප්‍රදේශ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
කර්මාන්ත හා සෞඛ්‍යමිතුමා.
ගරු කථානායකතුමනි, 2021 වර්ෂය සඳහා ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ජාතික ආර්ථික කටයුතු හා භෞතික සැරසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයයි යෝජනා කරමි. 2021 වර්ෂය සඳහා වන විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ වාර්ෂික වාර්තාවත් මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයයි යෝජනා කරමි.
ඉදිරි බල හා බලශක්තිය.
ගරු කථානායකතුමනි, 2023 වර්ෂය සඳහා විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
කාර්ක සභා වාර්තා පිළිගැනීම මුදල් පිළිබඳ කාර්ක සභාවේ වාර්තාව ගරු හර්ෂයට සිල්ලාම එතුමා.
ගරු කථානායකතුමනි, රාජයේ මුදල් පිළිබඳ කාර්ක සභාව වෙනු යොමු කරන ලද 2008-14 ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති යටතේ පනත් නියමය 52 වූ අධිකාරිය වූ සුරාබදු ආඥා පනත යටතේ නිවේදන සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ සංශෝධන පනත් කෙරුම් පද සම්බන්ධයෙන් එකී වූ කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන පෙත්සම් පිළිගැනීම නිමල් සිරිපාසිල්ල මැතිතුමා.
ගරු කථානායකතුමනි, ගණේ මුල්ල ගල හිටියා වංක සිස්ටම දරන ස්ථානයේ පදිංචි M.A. රංජිත් මහතාගේ ලැබුණු පෙස්සම පිළිගන්නවා.
අශෝක් අබේසිංහ මැතිතුමා. ඉමල් පීතිසමැතිතුමා.
ගරු කථානායකතුමනි, ගම්පල කොබ්බෑවල අංක 54 ඇලයිරක් බීධරණ ස්ථානයෙහි පදිංචි EW DPSB රඹුක්කැල්ල මහතාගේ ලැබුණු පෙස්සමක් සහ මහනුවර වටපුළුව මේජ සමන් කුමාර රණවීර මාවත අංක 94 ඇලයිරක් 12 දරණ ස්ථානයෙහි පදිංචි MATB මඩුවේ ආරච්චි මහතාගේ ලැබුණු පෙස්සමක් පිළිගන්නවා.
පීරසුමන වීරසිංහ මැතිතුමා.
ගරු කථානායකතුමනි, රදාවෙල පල්ලාවෙල නිසල් ලිපිනයේ පදිංචි WW තමරසිරි මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නමි.
පෙත්සම් මහදේ පෙත්සම් පිළිබඳ කාර්ය සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 30 අත්නායක මැතිතුමා. මොකද මේ ගරු මන්ත්‍රීතුමිය?
ගරු කථානායකතුමනි, මේ වෙනකොට නීතිපති තනතුර පුරප්පාඩු වෙලා තියෙනවා. ඊළඟට ජ්‍යෙෂ්ඨත්වයේ මත සුදුසුකම තියෙන්නේ කාන්තාවක් වෙන ආයේෂා ජිනසේන මහත්මියට. නමුත් මේ වෙනකොට වැඩ බලන නීතිපති තනතුරට පාරින්ද රණසිංහ මහත්මයා පත් කරලා තියෙනවා. හැබැයි ගරු කථානායකතුමනි, මට ප්‍රශ්නයක් තියෙන්නේ. දැන් සති දෙකක් නැහැ කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත ගෙනල්ලා. එතකොට මේවා ලෝකෙට පේන්න පනත් ගේනවා. හැබැයි ක්‍රියාවෙන් මේ කාන්තාවන්ට තැනක් දෙන්න මේ ආණ්ඩුව කැමති නැහැ. මට දැනගන්න ඕනේ මොන පදනම මතද එතනින් ඒ කාන්තාව ගිලිහිලා ගිහිල්ලා වෙනත් කෙනෙකුට ඒ තනතුර වැඩ බලන්න ලබා දෙන්න කියන එක.
හරි, බොහොම ස්තුතියි. තිස්සත්නායක මැතිතුමා. ඔව්, වැලේබඩ මැතිතුමා, ඉක්මන් කරන්න.
ගරු ස්තුති කථානායකතුමනි, ගරු අධිකරණ ඇමතිතුමනි, ගරු කථානායකතුමනි, ඔබතුමා දැන් අපිට මේ ලේඛනයක් බෙදාගෙන ගියා. ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය අග්‍රවිනිශ්චකාරතුමා විසින් පාර්ලිමේන්තුවට ටේබල් කළා කියලා. දැන් මේකේ මේ කියලා තියෙන කාරණාවල සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගැන කතා කරනවා.
ගරු මන්ත්‍රීතුමා,
එතකොට මේක නෑ කතානායකතුමනි, මේ හරහා මන්ත්‍රීවරු විදියට පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාවේ අපිට තියෙන වරප්‍රසාද උල්ලංඝනය වෙලා තියෙනවා කියන කාරණාව පිළිබඳව මේක අපිට පේන්න තියෙනවා. ඒ නිසා ඔබතුමා මේ කරුණා කර මේ මේ සභාවට පැහැදිලි කිරීමක් කරගන්න අවශ්‍යයි මේක පිළිබඳව.
ඔබතුමා ඒක කරගන්න ඔය ප්‍රශ්නේ වරප්‍රසාද කාරක සභාවට යොමු කරාට පස්සේ. බොහොම ස්තුතියි. 37 නායක මැතිතුමාගේ ප්‍රශ්නේ ඇබ්සන්ට්. ප්‍රේමනාචි 12 මැතිතුමාගේ ප්‍රශ්නය. රාජිකා වික්‍රමසිංහ මැතිනිය ඇබ්සන්ට්. මිලන් ජයතිලක මැතිතුමා absent. UK Sumit Udukumbara Mettuma etumat absent. Vasudeva Nanayakkara Mettuma
sami
pari margaya mettume uttar denna
pari margaya mettume absent. Karu කථානායකතුමනි, සති දෙකක් අල්ලා ඉල්ලා සිටුවා.
2 weeks. මයන්ත දිසානායක මැතිතුමා.
කරු කථානායකතුමනි, මම අහනවා.
කෘෂිකර්ම මැතිතුමා උත්තර දෙන්න.
කරු කථානායකතුමනි, මයන්ත දිසානායක මැතිතුමා අහන ලද ප්‍රශ්නයට පිළිතුර එක හෙක්ටයාර් 269.74. එතුමගේ දෙක කොටසට පිළිතුර, රාජශී වැවිලි සමාගම් සතු භූමි ප්‍රමාණය හෙක්ටයාර් 70,446.64. පෞද්ගලික අංශයේ සතු භූමි ප්‍රමාණය හෙක්ටයාර් 199,429. මේ තේ නිෂ්පාදනය ගැන තමයි ඔබතුමා අහන්නේ. ඊළඟට 2023 වර්ෂය සඳහා වාර්ෂික අපනානය ආදායම රුපියල් බිලියන 428යි. 2024 වර්ෂයේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා අපනායන ආදායම රුපියල් බිලියන 139.49. ඒකේ හතරවෙනි කොටසට පිළිතුර මහනුවර, මාතරේ, නුවලේරිය, බදුල්ල, රත්නපුර, ගාල්ල, මාතර, කළුතර යන දිස්ත්‍රික්කයන්හි වගා කරනු ලැබේ. පහ කොටසට පිළිතුර කාබනික පොහොර භාවිතයෙන් තේ වගා කරන ලබන භූමි ප්‍රමාණය හෙක්ටයාර් 1582.88 තවත් විදිහකට කිව්වොත් අක්කර 3911ක් දළ වශයෙන් 2023 වර්ෂයට අදාළ නිමිතේ නිෂ්පාදනයේ කාමරික පොහොර භාවිතයෙන් කිලෝ මිලියන 1.071 තේ අස්වැන්න අමුතේ දළු ප්‍රමාණය කිලෝ මිලියන 4.98 2024 වර්ෂයේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාස අවසානයේ දක්වා නිමිතේ නිෂ්පාදනයේ කාමරික පොහොර භාවිතයෙන් කිලෝ මිලියන 0.03.07 අමු තේ දළු ප්‍රමාණය කිලෝ මිලියන 1.43. ආකෝටසට පිළිතුර ශ්‍රී ලංකා විසින් තේ අපනයනය කරනු ලබන ප්‍රධාන රටවල් 20 වනුයේ ඉරාකය, එක්සත් අරාබි එමිරාජ්‍ය, රුසියාව, තුර්කිය, ඉරානය, චීනය, සෞදි අරාබිය, අසර්බයිජාන්, ජර්මනිය, චිලි රාජ්‍ය, සිරියාව, ඇමරිකා එක්සත් ජනපදය, ජෝර්දානය, ලිබියාව, ජපානය, පෝලන්තය, තායිවානය, හොංකොම්, බෙල්ජියම්, ඉතාලිය. ඒක දෙවැනි කොටසට පිළිතුර 2023 වර්ෂය කිලෝ මිලියන 241.91 2024 වර්ෂයේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාස අවසානය දක්වා කිලෝ මිලියන 78.7. ඒකේ තුන්වෙනි කොටසට පිළිතුර 2023 වර්ෂයේ රුපියල් බිලියන 428.29 2024 ජනවාරි සිට අප්‍රේල් දක්වා රුපියල් බිලියන 139.49. ඒකේ හතරවෙනි කොටසට පිළිතුර සිවවන ස්ථානය 2023 වර්ෂයේ ඈ කොටසට පිළිතුර අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, මම කැමැති මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය හැටියට ගරු ඇමතුමාගෙන් අහන්න ශ්‍රී ලංකා තේ මණ්ඩලය පිළිබඳව. විශේෂයෙන්ම 2023 අපි දැක්කා ප්‍රවර්ධන කටයුතු මෙහෙම මේ ශ්‍රී ලංකා තේ මණ්ඩලෙන් මෙව කරා. ඒ වගේම මේ අවුරුද්දෙත් ඒ සමානව ප්‍රවර්ධන කටයුතු කරනවාද? ඒ ප්‍රවර්ධන කටයුතු වලට වියදම් කරන මුදල කුමනද?
මට ගරු කතානායකතුමනි, මූල්‍යමය වශයෙන් ඔබතුමා මේ ප්‍රශ්නය අහපු නැති නිසා මේ වෙලාවේ හරියට ගණන් හිලව් දෙන්න අමාරුයි. නමුත් සෑම වර්ෂයකම ප්‍රවර්ධන කටයුතු සඳහා මූල්‍ය ප්‍රතිපාදනයක් වෙන් කළ තියෙන ඒ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. මේ වර්ෂයේත් ඒ කටයුත්තේ ආකාරයෙන්ම සිදුවෙනවා. පසුගිය දිනවල ජාතික ජාත්‍යන්තර තේ දිනය වෙනුවෙනුත් ඒ වගේම ප්‍රවර්ධන කටයුත්තක් තානාපතිවරු ඇතුළු විදේශීය අයගේ සම්බන්ධතාවයක් සම්බන්ධීකරණයෙන් ඒ කටයුත්ත සිදු වුණා. අඛණ්ඩවම ඒ කටයුත්ත සිද්ධ වෙනවා.
හොඳයි ගරු කතානායකතුමනි, මම මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය හැටියට RPCs පිළිබඳව ගිවිසුම අනුව නම් RPCs හැම අවුරුද්දෙම වගේම අලුත් තේ වගාව කරන්න ඕනේ. මේ අවුරුද්දෙත් ඒ වගේ දේවල් කරනවද? මම දන්නවා ආර්ථික ගැටලුත් එක්ක ඒ වගේම හැම කරනවා නම් ප්‍රතිශතයක් වශයෙන් කොච්චර අලුතෙන් තේ වගා කරනවද?
ගරු කතානායකතුමනි, අපි මේ තේ වගාවේ ඵලදායිතාවයේ අඩුවක් සහ අපට ලැබෙන මුදල්මය වශයෙන් ලැබෙන මුදලේ යම් අඩුවක් පෙනෙන තිබෙන නිසා අපි මේ සඳහා දීර්ඝ සාකච්ඡාවක් අදාළ පාර්ශ්වයන් සමග අවස්ථා ගණනාවක සිදු කරා. එහිදී අපි අඳුනගත්තා මේ සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන විදියට සැලැස්මක් සකස් කරන්න. ඒ අනුව තේ අස්වැන්න වැඩි කර ගැනීම සඳහා කෙටි කාලීන සැලැස්ම විදියට, මොකද පොහොර භාවිතය ඉතාමත් අඩුයි. ඒකට හේතුව තමයි පොහොර මිල ඉහළ යෑම. දැන් පසුගිය වතාවන්වල අපි වීගොවියන් වෙනුවෙන් පෝර සමහරලාට මඩ පෝර නොමිල දුන්නා, පෝර අඩුවට දුන්නත් තේගොවින්ට ඒ සහනේ නොලැබුණු නිසා ඒ අය පෝර පාවිච්චි අඩුවෙන් තිබුණා. ඒ නිසා අපි පෝර සමාගම් දෙකම තියෙන්නේ මගේ අමාත්‍යාංශයේ කෘෂිකර්ම විෂයපතයට. ඒ නිසා අපි මේ දෙක ගෙනල්ලා වෙළඳ පොලේ මිලට වඩා භාගයකට ආසන්න මුදලකට දෙන එක පිළිබඳව සාකච්ඡා කරා. එහිදී ගොවීන් මිලදී ගන්න සෑම පෝර හොණ්ඩරයක් වෙනුවෙන්ම රුපියල් 2000ක සහනයක් ලබා දෙන්න, 2000ක සබ්සිඩි එකක් අපි ලබා දෙනවා. ඒ වගේම ඊට අමතරව පෝර නිෂ්පාදනයේ අවම රාජ්‍යාංශයේ මැදිහත් වීම අවම ලාභයක් සහිතව කටයුත්ත කරන්න යාම නිසා මිල දැන් අඩු කරලා තියෙනවා. දැන් අපි දැන් නැවත සාකච්ඡා කරගෙන යනවා තවත් මේ සහන ආධාරය වැඩි කරන්න. මේ කෙටි කාලීන, මම හිතන්නේ ඔබතුමා මේ ශිෂ්‍යය පිළිබඳව දන්නා, කෙටි කාලින මාස ගණනක් ඇතුළත අපිට තේ අස්වැන්න වැඩි කර ගන්න තියෙන බාධාව තමයි පොහොර. ඒ නිසා අපි ඉදිරි සතියක් දෙකක් ඇතුළත වගේ දැන් මම මේ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කළා තියෙනවා. පොහොර සහනාධාරයේ තේ ගොවින් වෙත තවත් මීටත් වඩා වැඩි ප්‍රමාණයක් ලබා දීලා පොහොර භාවිතය වැඩි කිරීම තුළින් අස්වැන්න වැඩි කර ගන්න. ඊට අතිරේකව මේ හිස්තැන් තියෙන ගොඩාක් ඉඩම් වල මම මේ ගිය සති අන්තෙත් නුවර එළිය නුවර කෑගල්ල ප්‍රදේශවල ගියා. ඒ වතුවල හිස්තැන් පුරවන්න විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ සඳහා වෙනම ආධාර ක්‍රමයක් මේ වන විට අපි ක්‍රියාත්මක කරමින් යන. ඒ වගේම අධි තාක්ෂණය යටතේ අධි ඝනත්වය යටතේ තේ වගා කිරීම අලුතෙන් වගා කරන අයට ඒ අවස්ථාව ලබා දෙන. දැන් වගේ තුන් ගුණයක විතර අස්වැන්නක් ගන්න පුළුවන් පැල ප්‍රමාණයත් වැඩි කර ගන්න පුළුවන්. ඒ තාක්ෂණය අපේ රටට දැන් ඇවිල්ලා තියෙනවා. ඒක ක්‍රියාත්මක වෙනවා. ඒක ප්‍රවර්ධනය කිරීම සඳහා අපි තේ මණ්ඩලයේ තියෙන අරමුදලෙන් මුදල් ලබා දීලා ඒ අවශ්‍ය ඩ්‍රිප් ඉරිගේෂන් කට්ටල සහ ජල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් තිබෙනවා. ඒ නිසා අපිට මේ තේ ශේෂ්ත්‍රය ඇති වෙලා තියෙන පසුබෑම කෙටි කාලයක් ඇතුළත මම හිතන මාස 3කින් පස්සේ අපි යථා තත්ත්වයට පත් වීමේ ආරම්භ වෙනවා. ඉදිරි අවුරුද්දක් දෙකක් යනකොට පෙර තිබූ තත්ත්වයට වඩා ඉහළ මට්ටමකට ගේන්න පුළුවන්කම තිබෙනවා. සියලු මුදල් ඒ සඳහා ආර්ථික අර්බුදයේ මැද්දේ වුණත් ජනාධිපතිතුමාත් කැබිනට් මණ්ඩලයත් අපිට අවශ්‍ය ඒ මූල්‍ය ප්‍රතිපාදන වෙන් කළා දීලා තියෙනවා.
බොහොම ස්තුතියි. ශානක්‍යන් රාජපුත්‍රන් මැතිතුමා
අහනවා ගරු කතානායකතුමනි.
මහජන ආරක්ෂක මැතිතුමා
කලින් ඉන්නවා ගරු කරු.
සර් දැන් මේ මම මීට සති මාසයකට පෙරත් ආරක්ෂක ඇමතුමාගෙන් තව ප්‍රශ්නයක් තිබ මගෙන් අහන්න ඒ අවස්ථාවේදී මම ප්‍රශ්නේ හිටියේ දෙවනි වරේදී ප්‍රශ්න ඇහුවම ගරු සුසිල් ප්‍රේමජයන්ත ඇමතුමා කිව්වා ඒක සභාගත කරනවා කියලා. හැබැයි සභාගත කරනවා කියපු ප්‍රශ්නේ මම ඇවිල්ලා පාර්ලිමේන්තේ දැන් හොයලා හොයලා බලනවා ඒක සභාගත කරලා නැහැ. ඊට පස්සේ පාර්ලිමේන්තුවෙන් කිව්වා කල්ලිනවා කියලා. දැන් මේ අද ආපහු ප්‍රශ්නේ දැන් අපේ ආරක්ෂක ඇමතුමාට පෞද්ගලික කිසි ගැටලුවකුත් නැහැ. එතුමාට අද වෙන රාජකාරි තියෙන්න පුළුවන්. ඉතින් රාජ්‍ය ඇමතුමාට හරි ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන් කතානායකතුමනි මේ ප්‍රශ්නේ දැන් මේ 2020. දැන් ඒතොර දැන් අවුරුදු 4කට පස්සේ ප්‍රශ්නයම ආයේ කාලෙල්ලනවා. දැන් අපිටත් කරු කතානායකතුමනි වෙන වැඩ තියෙනවා උදේට කරන්න. පාර්ලිමේන්තුවේ මේ පාර්ලිමේන්තුවේ උදේට අපිත් ඇවිල්ලා ඉන්නේ මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ ඇඳගෙන කරගෙන ඉන්නේ ප්‍රශ්නෙට උත්තරයක් හම්බ වෙයි කියලා. අපිටත් පාර්ලිමේන්තුවේ කොළඹ වෙන සතිය වෙන වැඩ තියෙනවා. ඉතින් කරු කතානායකතුමනි මේක දෙකෙන් එකක් කරන්න නැත්නම් උදේට ඇඳගෙන ඇවිල්ලා මේ වෙන උදේ අපිට නැත්තම් එළියේ තව රාජකාරි තියෙනවා ඒව ඉවර කරන් ඉන්න පුළුවන් නේ. අද හවස 5 වෙනකල් මම පාර්ලිමේන්තුවේ ඉන්න තියෙනවා වෙන වැඩ තියෙන නිසා. ඉතින් උදේ 9 ඉඳන් 5 වෙනකල් ඉන්න ඕනේ. අඩුම ගානේ ඇමතිවරයාට බැරි නම් රාජ්‍ය ඇමති කෙනෙක් ඉන්නවා පත්තර දෙන්න කියලා. නැත්තම් සභාගත කර ප්‍රශ්න දෙන්න කියන්නේ ගියපාර. දැන් සභාගත කරනවා කියලා ඒකත් නැහැ.
බොහොම ඉස්සදී අපි ඉල්ලීම කරන්න.
මේ ගරු මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්නය පළමුවර ඇසීම තමයි මේ පාර්ලිමේන්තුවේ දැන් සිද්ධ කරේ. ඒ නිසා ගරු අමාත්‍යතුමාට කල් ඉල්ලන අවස්ථාව තියෙනවා. එතුමා ඉල්ලලා තියෙනවා මාස දෙකක් කල්. ඉතින් එතකොට මේ මාස දෙක ඇතුළත පිළිතුරු ලබා දෙන්න කටයුතු කරනවා ගරු මන්ත්‍රීතුමා.
ලලිත් එල්ලාවල මැතිතුමා ප්‍රශ්නය අහන්න. ඇබ්සන්ට්. වේලුකුමා මන්ත්‍රීතුමා එතුමත් ඇබ්සන්ට්.
දෙවෙනි වරේ සර්.
දෙවනි වටේ පළවන ප්‍රශ්නය 37 නායක මැතිතුමාගේ ප්‍රශ්නය.
ගරු කතානායකතුමනි ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යතුමාගෙන් මම පළවෙනි ප්‍රශ්නය අහනවා.
සභාගත කරන්න.
සභාගත කරා. සභාගත කරා.
දෙවන ප්‍රශ්නය
ගරු කතානායකතුමනි සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් මම දෙවනි ප්‍රශ්නය අහනවා.
පිළිතුරු සභාගත කරනවා.
තුන්වෙනි ප්‍රශ්නය
ගරු කතානායකතුමනි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යතුමාගෙන් මම තුන්වෙනි ප්‍රශ්නය අහනවා.
ගරු කතානායකතුමනි බුද්ධික පත්‍රණ මන්ත්‍රීතුමාට වැඩිම වාර ගණනක් නැගී සිටීමේ සඳහා අවස්ථාව ලබාගෙන මොකක් හරි වෙබ් අඩවියක උඩට යන්නත් අවස්ථාව ලබා දෙමින් මේක මම සභාගත කරනවා.
Thank you.
ප්‍රශ්න අංක 4
ගරු කතානායකතුමනි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් මම අහනවා.
කතානායකතුමනි මේ පිළිතුර සභාගත කරන්න.
පස්වන ප්‍රශ්නේ යුකේ සුමිතුන් දුගුණවත්තන්
ප්‍රශ්න. ගරු කතානායකතුමනි පස්වන ප්‍රශ්නේද?
ඔව්.
මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් මම ප්‍රශ්න අහනවා.
ගරු කතානායකතුමනි සභාගත කරන පිළිතුර.
නමවන ප්‍රශ්නේ.
ගරු කතානායකතුමනි අග්‍රාමත්තුමා රාජ්‍ය පරිපාලන හා සදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් මම නමවෙනි ප්‍රශ්න අහනවා.
මේ ප්‍රශ්නේ පින්නලම සභාගත කරනවා අපිත් ප්‍රශ්න වලට උත්තර දෙන්න එනවා. හැබැයි අහන අයත් අහන්න එනවා නම් හොඳයි.
ප්‍රශ්න අංක 10 වේලුකුමා මන්ත්‍රීමාගේ ප්‍රශ්නේ
ගරු කථානායකතුමනි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් මම 10 වෙනි ප්‍රශ්නය අහනවා.
කථානායකතුමනි ප්‍රශ්නයට පිළිතුර සභාගත කරමි.
කොමිස්තුති 27 2 8 ප්‍රශ්නය සජිත් ප්‍රේමදාස මහත්තයා.
ගරු කථානායකතුමනි සභානායකතුමා මට අවසරය දුන්නා මේ අමතර කරුණු දෙකක් ඉදිරිපත් කරන්න. විශේෂයෙන්ම ගරු අමතුමාගේ අවධානය යොමු කරන්නට කැමැති පසුගිය දින කිහිපය තුළ උතුරු පළාතෙත් නැගෙනහිර පළාතෙත් ගිය අවස්ථාවල විශේෂම උතුරු පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ රැකියාව විරහිත උපාධිධාරී ඒ අයගේ දුක් ගැනවිලි ඉදිරිපත් කරා. අත වශයෙන් මේ අය මහපාරේ හිටියේ උද්ඝෝෂණයක ඒ අයත් එක්ක සාකච්ඡා කරනකොට ඒ අයගේ යෝජනාවක් තියෙනවා ආණ්ඩුව පිළිතුරු දෙන්නට ඕන මේ රැකියාව විරහිත උපාධිධාරීන්ට. මොකද්ද රජයේ ප්‍රතිපත්තිය? මොකද්ද වැඩපිළිවෙල? ඒ අයට පත්වීම් ලබා දීමක් කරනවද? මොකද්ද ඒ අයගේ අනාගතය? විශේෂයෙන්ම ඒ උපාධිධාරීන්ගේ සුදුසුකම් වලට අනුව රජයේ විවිධ ශේෂ්ත්‍රවල අත්‍යවශ්‍යම පුරාපරඩු වලට ඒ අය බඳවා ගැනීමක් සිදු නොකරන්නේ ඇයිද කියන එක ඒ අය ප්‍රශ්න කරනවා. ඒ නිසා මම විශේෂයෙන්ම මේ අවස්ථාවේ සඳහන් කරන්නට කැමතියි. ඒ වගේම සභාගත කරන්නට කැමතියි. ඒ උතුරු පළාතෙත් ඒ වගේම මඩකලපුව දිස්ත්‍රික්කෙත් මේ උපාධිධාරීන් ඉල්ලපු ඉල්ලීම් ටික මේක සභාගත කරනවා, හැන්සාත් ගත කරනවා. ඔබතුමාටත් ඒකේ කොපියක් ගන්නට පුළුවන්. රජයේ පැත්තෙන් කරුණාකරලා කියන්න ගරු සභානායකතුමා, මොකද්ද රජයේ ප්‍රතිපත්තිය? දැන් රැකියා විරහිත උපාධිධාරීන් ප්‍රමාණය මම හිතන ආකාරයට 50,000කට ආසන්න වෙයි. ඒ තරම විශාල ප්‍රමාණයක් සිටිනවා. ඉතින් අපේම නිදහස් අධ්‍යාපනයේ අධ්‍යාපන ආලෝකය ලබලා කෙලින්ම අධ්‍යාපනයෙන් පස්සේ ඒ අය යන්නේ විරැකියා පෝලිමටද කියන එක මම අහන්න කැමතියි. නිසා කරුණාකරලා ඔබතුමාගෙන් විධිමත් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. මේ රැකියා විරහිත උපාධිධාරීන් 50,000කට ආසන්න ප්‍රමාණයක් අද රටේ සිටිනවා. ඒ අය වෙනුවෙන් රජය ගන්න තීන්දුව, ඒ අයගේ අනාගතය කුමක්ද කියන එක ගැන ඔබතුමා පිළිතුරක් ලබා දෙන්න. ඒ වගේම මම ඔබතුමාගේ අවධානය යොමු කරන්නට කැමතියි ගරු අධ්‍යාපන අමාත්‍යතුමා හැටියට. ඔබතුමා දන්නවා 2020 ඉඳලා සංවර්ධන නිලධාරීන් මම හිතන්නේ 22,000කට ආසන්න ප්‍රමාණයක් අපේ රටේ අධ්‍යාපන ශාස්ත්‍රයේ 40,000ක ගුරුහිඟයක් තියෙන අවස්ථාවක ඒ ගුරුහිඟය මගහරවා ගන්නට විශාල කාර්යභාරයක් ඉෂ්ට කරා. ඇත්ත වශයෙන්ම ඒ සංවර්ධන නිලධාරීන් ගුරු ශාස්ත්‍රයේ නියැලුණා. කොරෝනා කෝවිඩ් සමයේ විශේෂයෙන්ම මාර්ගගත අධ්‍යාපනයේ දුරස්ථ අධ්‍යාපනය ක්‍රියාත්මක වෙන කාලවකවානුවන් තුළ උපකරණ නැති නිසා අපි දැක්ක දරුවෝ 15, 20, 25, 30 එක උපකරණයක් පාවිච්චි කරගෙන දුරස්ථ අධ්‍යාපනය මාර්ගගත අධ්‍යාපනය ලබනවා. ඒ වගේම සිග්නල් නැතිකොට වහලවල් උඩ නැග්ගා, ගස් උඩ නැග්ගා, පර්වත උඩ නැග්ගා. ඒ වගේ බොහොම අමාරු කාලයක 40,000ක ගුරුහිඟයක් තියෙන කාලෙක මේ 22,000ක් සංවර්ධන නිලධාරීන් ඇත්ත වශයෙන්ම විශිෂ්ට සේවාවක් ඉෂ්ට කළා. ඉතින් ඇත්ත වශයෙන්ම එයාගේ ඉල්ලීමක් තිබෙනවා මේ 22,000 හොඳ වුණා නම් අර අමාරු කාලේ දූදරුවන්ට ඉගෙන්වීම් කටයුතු කරන්නට. ඇයි ඒ අය වෙනුවෙන් නිශ්චිත ස්ථාවර වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නේ නැත්තේ කියන කාරණා. එනිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන මේ අවස්ථාවේ කරුණා කරලා ඒ කැපකිරීම කරපු සංවර්ධන නිලධාරීන් 22,000ට නියම ස්ථාවරයක් අධ්‍යාපන ශාස්ත්‍රය තුළ ලබා දෙන්නට ඔබතුමා කටයුතු කරන මේ ප්‍රශ්නේ අපි පුන පුනාම ඉදිරිපත් කළා. මම හිතන ඔබතුමාට හිත ඉදිහැටිය පොඩ තරහක් වෙනවා. මොකද දිගින් දිගටම අහන හින්දා තරහා ගන්න එපා. නෑ නෑ, ඉන් තාම ඉවර නෑ, තාම ඉවර නෑ. තරහා ගන්න එපා. දැනුත් පොඩ්ඩක් තරහා ගියා වගේ. තරහා ගන්න එපා. නෑ නෑ, හරි. තරහා ගන්න එපා. මේකට විසඳුමක් තමයි අපිට අවශ්‍ය. මොකද
කොරෝනා කෝවිඩ් සමයේ මේ 22000 හොඳ වුණා නම් අර 40000ක ගුරුහිඟය පියවාගෙන දූ දරුවන්ට ඉගෙනීම් කටයුතු කරන්න ඇත්ත වශයෙන්ම මේ 22000 ඔබතුමාම දන්නවා අධ්‍යාපන ශාස්ත්‍රයේ අනාද්‍යන ගුරු විදුහල්පති ගුරු උපදේශක ගුරු අධ්‍යාපනඥ ගුරු සංවර්ධන නිලධාරි අධ්‍යාපන පරිපාල මෙන්න මේ කොට්ටාස නිසා තමයි අධ්‍යාපනය මේ ටිකටවත් ආරක්ෂා වෙලා තිබෙන්නේ මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්න ඒ ක්‍රියාකාරී නිලධාරීන් නිසා ඒ නිසා විශේෂයෙන්ම මේ සංවර්ධන නිලධාරින්ට කවදාද සාධාරණත්වයක් ඉෂ්ට වෙන්නේ ඒ අයගේ සාධාරණත්වය ගැන කතා කරන අතරතුර අර කොටස් හතේම තිබෙනවා බරපතල අඩුපාඩුකම් ඌනතාවෙන් විෂමතාවෙන් ගැටලු ඒවා පිළිබඳවත් විධිමත් ලෙස සොයලා බලලා උත්තරයක් ලබා දෙන්න ඒ වගේම මම ඔබතුමාට කියන්න කැමතියි මේ පලාත් මට්ටමින් ගුරුවරුන් බදවා ගැනීමේදී පුදුමාකාර ව්‍යාකූලත්වයක් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ අමාත්‍යතුමනි පුදුමාකාර ව්‍යාකූලත්වයක් දැන් හොදක් කරන්නට ගිහිල්ලා රජයේ අච්චාරුවක් කරගෙන තියෙන්නේ දැන් මම අහන්න කැමතියි ඇයි මේ පලාත් මට්ටමින් මේ බදවා ගැනීම නියමාකාරයෙන් ක්‍රියාත්මක වෙනවන්නේ ඇයි එහෙම වෙන්නේ ඒ නිසා විශේෂයෙන්ම මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ සංවර්ධන නිලධාරී ගැටලුවට ඔබතුමාගේ අවධානය යොමු කරනවා සේම මේ පලාත් මට්ටමින් මේ බඳවා ගැනීමේ ක්‍රියාදාමයේදී ඇයි මේ වගේ ඉතාමත්ම ව්‍යාකූල ලෙස අවිධිමත් ලෙස ඒ වගේම ඒ උපාධිධාරී දූදරුවන්ගේ අවිශ්වාසයක් නිර්මාණය වෙන විදිහට සමහර තැන්වල රිසල්ට්ස් පබ්ලිෂ් කරන්නේ සමහර තැන්වල ඒ පත් කිරීමේ පදනම කියන්නේ නැහැ ඔක්කොම හොරාට ඔක්කොම හංගගෙන මේ මගේ වචන නෙමෙයි මේ උපාධිධාරින්ගේ අදහස ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටියේ ක්‍රියාත්මක කරනකොට විනිවිද භාවෙන් යුක්තව වග කියන ආකාරයටයි වග වෙන ආකාරයටයි මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන්නයි කියන එක මම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා ඒ වගේම අවසාන කාරණාව මම විශේෂයෙන්ම ඔබතුමාට අවධාරණය කරන්න කැමතියි දැන් මම කිව්වා මේ බඳවා ගැනීමේදී පලාත් මට්ටමින් ඇති වී තිබෙන ව්‍යාකූලත්වය ඒ ගැටලුව හැබැයි මම ඔබතුමාට කියන්නට ඕන ආණ්ඩුකාරවරයාට එක් එක් අය බඳවාගෙන පලාත් පාලන ශාස්ත්‍රයේ එයාගේ හිතුමතයට පත් කිරීම කරන්නට ඒක නම් බොහොම ක්‍රමවත් වෙනවා ඒක බොහොම ලස්සනට වෙනවා මං අහන්නේ බංකොලොත් රටක පලාත් පාලන මැතිවරණේ පවත්වන්නේ නැති වෙලාවක ඒ පලාත් පාලන ආයතනවල හිටපු සමහරු තවත් සමහර දේශපාලන අතකොළුව පලාත් පාලන ආයතන නිසි බලධාරීන් හැටියට වෙනම කාර්යාල වෙන් කරලා කොහොමද එහෙම පත් කිරීම කරන්නේ ඒක අනීතිකයි ඒක වැරදි ඒ නිසා මං ඉල්ලීමක් කරනවා කරුණා කරලා මේ වැරදි ක්‍රියාවේ නිරත වෙන්නට එපා ඒ වගේම ආණ්ඩුකාරවරුන්ටත් මම කියන්න කැමතියි අනිවාර්යෙන්ම මේ වසර අවසන් වෙනකොට ඔබ මේ කරන වැරදි ක්‍රියාවට උත්තර බඳින්න සිද්ධ වෙනවා මේක සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් මේ කරන්නේ අනිවාර්යෙන්ම මේ වැරදි ක්‍රියාව ආපහු හරවා ගන්නයි කියලා මං ඉල්ලීමක් කරනවා ඔබතුමාගේ උත්තර වලින් පසුව මං 27-2 ඉදිරිපත් කරනවා ස්තුතියි
ගරු කතානායකතුමනි ගරු විපක්ෂ නායකතුමාගේ පළවෙනි ප්‍රශ්නය රැකියාව විරහිත උපාධිධාරී විශේෂයෙන්ම උතුරු පළාත් සහ නැගෙනහිර පළාත් ගරු කතානායකතුමනි පසුගිය රජයවල් විසින් ප්‍රධාන වශයෙන් අවස්ථා දෙකකදී රැකියාව විරහිත උපාධිධාරීන් කොටස් දෙකක් බඳව ගත්තා එකක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයේ තියෙන කාලේ 2015ට පෙර 40000ක් එකවර රැකියාව විරහිත උපාධිධාරීන් බඳවාගෙන විවිධ ආකාරයෙන් රාජ්‍ය ආයතන වලට ස්ථානගත කිරීම කරනු ලැබුවා ඊට පස්සේ නැවත වතාවක් කෝටාපේ රාජපක්ෂ ජනාධිපතිතුමා පත් වුණහම පස්සේ 2019 සීලුම රැකියා විරහිත උපාධිධාරීන්ගේ තොරතුරු ලබාගෙන 52000ක් පොදු වචනයක් යොදලා සංවර්ධන නිලධාරීන් හැටියට රජයේ ආයතන වලට ස්ථානගත කළා මේ 52000න් 23000ක් ස්ථානගත කළේ රජයේ පාසල් වල පලාත් මට්ටමේ වැඩි හරියක් ජාතික පාසල් වල සුළු ප්‍රමාණයක් ගුරු පුහුණුව සඳහා එයව ස්ථානගත කළා ඊට පස්සේ මේ අමාත්‍යංශය මම බාර ගන්න අවස්ථාව වෙනකොට මේ තිබුණ தත්ත්වය ඕක දැන් අවසාන වශයෙන් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කළා තිබුණා අර දැන් ওই පැත්තේ වාඩි වෙලා ඉන්න මහාචාර්ය ජී.එල්.පී.රි සැමතිතුමා තමයි එතුමා ඒක ඉදිරිපත් කළා තිබුණේ
මේ සංවර්ධන නිධාරින් 23000 උරු අභ්‍යාසලාභීන් හැටියට බඳවාගෙන වයස 3කට පස්සේ විභාගයක් තියලා එයාව ගුරු සේවා ව්‍යවස්ථාව නුව බඳගන්නයි කියලා. දැන් ගුරු සේවා ව්‍යවස්ථාවේ තින්නේ උපාධිධාරීන් බඳවා ගැනීමේදී පළාත් මට්ටමෙන් හෝ ජාතික මට්ටමෙන් තරඟ විභාගයක් පවත්වලා විභාගයේ පාස් මාක්ස් අනුව සමත් වීම පදනම් කරගෙන සහ විෂය වර්ගයේ ගැළපීම අනුව ගුරුරුන් හැටපත් වීම දී එයාට පුහුණු වෙනව පුහුණුව දෙනවා. හැබැයි දැන් මේ කැබිනට් පත්‍රිකාවේ තියෙන ඕකේ අනිත් පැත්තට. ඒ කියන්නේ විභාගේ තියන්නේ පස්සේ බඳවගන්න ඉස්සෙල්ලා. ඉතින් මන් දන්නේ කොයි ආකාරයේ මේ තීන්දුව ගත්තද කියලා ඒ වෙලාවේ. කිසිම තැනක බඳවගෙන ඉවරලා විභාග තියන්නේ නැහැ. විභාගේ තියලා ඉවරලා තමයි බඳවගන්නේ. ඒ පාර මම කරපු දේ ගුරු සේවා ව්‍යවස්ථානුව බඳවා ගැනීමට කැබිනට් පත්‍රිකාව දැම්ම අර කැබිනට් පත්‍රිකාව යටපත් කළා. ඒ අනුව ආයතුම්පත් කැඳෙව්වා. ඒ අනුව රජයේ ඒ වෙනකොට බඳවාගෙන හිටිය 52000 වාගේ සංවර්ධන නිලධාරීන් පාසල්වල පුහුණුව ලැබුවා හෝ නොලැබුවා හෝ 52000ක් මේ විභාගයට ආයතුම් කළා. මේ විභාගය පවත්වන්න තිබුණේ 2023 මාර්තු මාසේ 25 වෙනිදා. හැබැයි 2023 මාර්තු මාසේ 23 වෙනිදා අධිකරණයට ගියා 33 දෙනෙක් පෙස්සන් හතරක් දාලා. මේ පෙස්සන් හතරේ ප්‍රධාන කරුණු දෙකක් පෙන්නුවා. එකක් අපිව පුහුණුවට දැම්මා නම් විභාග තියන්න එපා පත්වීම් දෙන්න. දෙක වයස් සීමාව නොතක පත්වීම් දෙන්න අවුරුදු 45 දක්වා. හැබැයි ගුරු සේවා ව්‍යවස්ථාවේ තින්නේ උපාධිධාරිය බඳවා ගන්න බලන් අවුරුදු 35ට අඩුවෙන්. එතකොට ඒ IQ ටෙස්ට් එකේ ලකුණු පාස් වීම මත විෂය ගැළපීමත් එක්ක තමයි පත්වීම් ලබා දෙන්නේ. දැන් අපි හිතමු දැන් උදාහරණයක් වශයෙන් ගරු කතානායකතුමනි මමත් නීති උපාධිය කරපු කෙනෙක් 82. දැන් මට පාසලක ගුරු පත්වීමක් ගන්න බෑ දැන් ඉඳලා අද දක්වා. ඇයි? නීති උපාධිධාරියෙකුට උගන්වන්න විෂයක් නෑ පාසලේ. අපි දිමු ලොජිස්ටික්. දැන් අලුත් පාඨමාලා තියෙනවා ලොජිස්ටික්. ඉතින් ලොජිස්ටික් උපාධිධාරියෙකුට පාසලේ උගන්වන්න විෂයක් නෑ. මොකද? එහෙමනම් උපාධිධාරියාගේ උපාධි සහතිකයත් එක්ක සමුඛ පරීක්ෂණයට ගෙන්නුනේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක. එකෙන් යා පළවන වසර දෙවන වසර තුන්වන වසර මේ ආදී වශයෙන් විභාගයට පෙනී සිටීමේදී ගත්ත විෂයන් මොනවද? ඒකේ කෝ සබ්ජෙක්ට්ස් තියෙනවා අනු විෂයන් තියෙනවා. එතකොට සමස්ත විෂය පාඨමාලාවේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එකේ තියෙන එකෙන් තුනෙන් එකක් පාසලේ උගන්වන විෂය ධාරාවේ විෂයට අදාළ වෙන්න ඕනේ. නැත්තම් කොහොමද උගන්වන්නේ ළමයින්ට? ඒක ගුරු සේවා ව්‍යවස්ථාවේ තියෙනවා. එතකොට මෙන්න මේ තියෙන සීමාන් වලට යටත්ව තමයි ගුරුවරු බඳවා ගන්නෙ. හුදු උපාධිධාරියෙක් ගිහිල්ලා පන්ති කාමරේ තිබ්බට උගන්වන්න බෑ. එයාටත් අසාධාරණයක් දරුවන්ට ඊට වඩා අසාධාරණ. විෂය නැතුව. ඒක නිසා ගරු කතානායකතුමනි විභාගේ තියලා විභාගේ ලකුණු ගත්තහම පස්සේ විභාගේ ලකුණු ප්‍රසිද්ධ කරන්නේ නැහැ. ප්‍රසිද්ධ කරන්නේ පසුව. ඒකට හේතුව විභාගේ ලකුණු අනුව පාස් මාක්ස් ගත්ත අය ඉන්ටර්වයුව කළාම ඉන්ටර්වයුව එකේදී ලකුණු දෙනවා. යම් විනාඩි ගණනක් ඩිමොන්ස්ට්‍රේෂන් එකක් කරන්න ඕනේ. තමන් උගන්වන්න යන විෂය නම් ආර්ථික විද්‍යාව නම් අපේ බඳුන ගන්දෑමතුමා නැහැ. නැත්තම් එතුමා දෙනවා දේශනයක්. ආර්ථික විද්‍යාව නම් අපි හිතමු දැන් කාලීන ප්‍රශ්නයක් තියෙනවා. උදාහරණයක් වශයෙන් ඩෙට් රිස්ට්‍රක්චරින්. දෙන්නයි කියන්නේ කො බලන්න. ඩෙට් රිස්ට්‍රක්චරින් ගැන විනාඩි 5ක් ඩිමොන්ස්ට්‍රේෂන් එකක් කරන්න. එතකොට එහෙම ඒ වගේ කාලීන හරි තමන්ගේ විෂයට අදාළ ඩිමොන්ස්ට්‍රේෂන් එකක් කරන්න. උගන්නන්න පුළුවන්කමක් තියනවද කියන කාරණය. ඊට පස්සේ ඒ ලකුණු යවන විභාග දෙපාර්තමේන්තුවට. විභාග දෙපාර්තමේන්තුව විසින් විභාග ලකුණයි ඉන්ටර්වයුව එකේ ලකුණයි කියන දෙක එකතු කරලා සාමාන්‍ය අගය වෙනවා. ඒ සාමාන්‍ය අගය අනුව විෂයට තියෙන පුරප්පාඩු අනුව පත්වීම් දෙනවා. මේක තමයි ගුරු සේවා ව්‍යවස්ථාවේ ක්‍රියාදාම. දැන් එතකොට අපිට ඉල්ලන්නේ මේ ව්‍යවස්ථාවේ තියෙන මේ ක්‍රියාදාමයට පිටින් ගිහිල්ලා එදා පාසල්වල ස්ථානගත රූප සියලු දෙනා ගුරු සේවයට ගන්නයි කියලා. දැන් ඕකට ගිහිල්ලා තමයි උසාවිය මාස 15ක් නඩු කිව්වේ. දැන් මේ පාර්ලිමේන්තුවේ මම හිතන්නේ වතාවන් 15ක් 20ක් කතා කළා මේ නඩුව ප්‍රමාද වීම ගැන. හැබැයි දැන් අවසාන වශයෙන් ගිහිල්ලා දැන් අද මෝසමක් ඉදිරිපත් කළා මේ නඩුව ගන්න. ගරු විපක්ෂ නායකතුමනි මේකට ප්‍රායෝගික විසඳුමක් දීම සඳහා යෝජනාවලියක් ඉදිරිපත් කළා. කැබිනට් පත්‍රිකාව දාන්න කලින්
ශ්‍රේෂ්ඨාධිකරණයේ එකඟතාවය ගන්න ඕනේ. මොකද ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ නඩුවේ මෙරිට්ස් වලට ගිය කරුණු. ඒ කියන්නේ විෂය මූලයටම ගිය කරුණු තින් තමයි අපි මේ කැබිනට් පේපර් එකක් දාලා හිටන් අනුමැතිය ගන්න හදන්නේ. ඒතොර ඒ විකල්ප යෝජනාව දැන් මේ වෙනකොට අධිකරණයේ තිනවා අද මෝසම ගැනෙනවා. පෙට්සම් කරුවන් විසින් මේකට එකඟතාවය දක්වනවා නම් ඒ දැක්වීමත් එක්ක අපිට පුළුවන් ඊළඟ සතිය අමාත්‍ය මණ්ඩලයට ගිහිල්ලා නැවත උසාවියට දැනුම් දෙන්න, උසාවියේදී ඒ පිළිබඳව තීරණයක් ගන්න. ඉතින් ඒක නිසා විසඳුම් ක්‍රියාමාර්ගයට ඒක අපි ගිහිල්ලා තිනෝ අසාධාරණයක් නොවන ආකාරයට මේ ප්‍රශ්නේ විසඳින්න මම ඒක ඩීටේල් වලට යන්නේ නැහැ. ඒ 22000 ගරු විපක්ෂ නායකතුමනි මේ වලට 6000ක් පත්තිම් ලැබලා තිනේ. ඒ කියන්නේ පනත් මට්ටමේ තිබිච්ච විභාග වලින් ලකුණු අරගෙන සමුග පරීක්ෂණය කියලා. තව ඉතුරුලා තින්නේ 16000ක් විතර. මේ 16000 සංඛ්‍යාවේ වයස් සීමාව පිළිබඳව තමයි ප්‍රධාන වශයෙන් ප්‍රශ්න තියෙන්නේ. ඒකටත් අපි විසඳුමක් දුන්නා. මොකද අධිකරණයට දැනුම් දීලා තින්නේ විභාගයේ කැඳවුවේ රාජ්‍ය සේවා කොමිස් සභාවෙන් අනුමැති ගත්තේ වයස 40ට. 35 වුණත් දැන් නැවතවතාව රාජ්‍ය සේවා කොමිස් සභාවට යන්න බෑ. නමුත් පළාත් රාජ්‍ය සේවයට පුළුවන්. ඒ අය පත්තිම් දීලා තින්න සහ රාජ්‍ය සේවය පත්තිම් 45 දක්වා ඒ අනුව කටයුතු කරන්න. ඔව් මං එතුමිට අවස්ථාව දෙන්නම්. දැන් ගරු කතානායකතුමනි තියෙන ඔන්නෝයේ මට්ටමේ අද මේකට විසඳුමක් ලැබෙනවා නම් ඉතාම සාධාරණ ඒ කණ්ඩායමයිල මාව හම්බ වුණා. දකුණු පළාතෙන් ආවා, ඊයේ මධ්‍යම පළාතෙන් ආවා, විවිධ පළාත් වලින් ඇවිල්ලා සංවිධානධාරී දැනට පුහුණු වෙන ගුරුවරු ආවා. ඒගොල්ලෝ 99.9%ක්ම මේකට එකඟයි. ඔව්. අද මේක සමතයකටපත් වුණොත් මම ඊළඟ සති දෙක තුල මේක අමාත්‍ය මණ්ඩලයට ගිහිල්ලා එකඟතාවය අරන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙනවා. එතකොට ඒකෙන් අසාධාරණයක් වෙන්නේ නැහැ. ගුරු සේවයට එන්න බලාපොරොත්තු වෙන්න උපාධිධාරීන්ට. මොකද ඒගොල්ලන්ගේ විභාග අපි වෙනම පවත්වනවා. ඔව් රොයිනි
පැහැදිලි කර ගැනීම. මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා ඒ පිළිබඳව නම්‍යශීලී වීම සම්බන්ධයෙන්. විශේෂයෙන්ම මම කියන්න ඕනේ පොඩි මේකක්. දැන් අධ්‍යාපනයේ අද ඇති වෙලා තියෙන ව්‍යාකූලත්වයට අඩු වැඩි වශයෙන් මේ පාර්ලිමේන්තුව වග කියන්න ඕනි. ඔබතුමාත් එක්ක මම ඒකට එකඟ වෙනවා. ඒ වැරද්දපු තැන් තමයි දැන් අද ඔබතුමාට නැවත වතාවක් නිවැරදි කරන්න වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ සංවර්ධන නිලධාරීන්ගේ වැරද්දකුත් නෙවෙයි, උපාධිධාරීන්ගේ වැරද්දකුත් නෙවෙයි. එහෙම නැතුව දරුවන්ගේ වැරද්දකුත් නෙවෙයි. ඒ නිසා මම ඔබතුමාගෙන් දැනගන්න ඕනි මට ඔබතුමන්ලා ඉදිරිපත් කරන මෝෂමේ වයස සීමාව මොන විදිහටද තියෙන්නේ? අවුරුදු 45ද 40ද? එහෙමනම් ඒ වයස පත්වීම ගත්ත දවසටද, එහෙම නැත්නම් ඔබතුමාලා කැබිනට් පේපර් එක ඉදිරිපත් කරන දවසටද?
ගරු කතානායකතුමනි, ඔය ප්‍රශ්නේ අද උදේත් මම ජනාධිපති නීතිඥ මහත්මයෙකුට දැනුම් දුන්නා. ගරු කතානායකතුමනි, යම් පත්වීමක් රජයේ ලබන දිනේ තමයි ඒ රජයේ සේවකයා ස්ථිරවස පත්වීම ලබන්නේ. ඒතර එදා ඉඳලා අවුරුදු 10ක් රාජ්‍ය සේවය කරන්න ඕනේ 55ට පෙර ආතුව. එතකොට පත්වීම දෙන දවසට 45 පැන්නොත් රාජ්‍ය සේවය පත්වීමක් ලබන්න බෑ. ඒතර ඒක ආවරණය වෙන ආකාරයට අපි දීලා තිනවා. පළාත් මට්ටමින් පුළුවන් ඒගොල්ලන්ට 45 දක්වා යන්න. ජාතික මට්ටමින් අපි අධිකරණයට විභාගය පවත්වන්න දාපු දිනේ රාජ්‍ය සංගම සභාවේ 40 නිසා ඒ 40 වෙනස් කරන්න බෑ. හැබැයි මේ සිරු දිනාටම පළාත් මට්ටමින් ගිල පත්වීම් ලබා ගන්න පුළුවන්.
මනුෂ්‍ය නායක කර්මත්වම
නායකතුමනි, ගරු කතානායකතුමනි, මම මේක කෙලිනක හරි
ගරු කතානායකතුමා ස්තුති. එතකොට ඇමතිතුමා, දැන් මේ අද ඔබතුමාගේ කැබිනට් පත්‍රිකාව දාලා මේ සංවර්ධන නිලධාරීන් අන්තර්ග්‍රහණය කිරීම හෝ විභාගේ මොකක් හරි ඒ කරන්නේ පළාත් සභා මට්ටමින්ද නැත්නම් මධ්‍යම රජයේ මැදිහත් වීමෙන්ද?
කතානායකතුමනි, මම මුලින් කිව්වාගේ මේ 95%ක්ම ඉන්නේ පළාත් සභාවද. ඒ නිසා ඔය ඇස් ගැටලුව එන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ප්‍රශ්නේ විසඳෙනවා. ඒතර යම් කිසි විදිහකින් සුළු පිරිසක් හරි ඉන්නෝ නම් ජාතික පාසල අපි ඒ පිරිස පළාතට දීලා හිටන් ඒ ප්‍රශ්නේ විසඳනවා.
මෙතන මේ මැදිහත් වෙලා ඉන්නවා, ඒ පිළිබඳවත් ඔබතුමා පොඩ්ඩක් අවධානය යොමු කරන්න.
මේ අධිකරණයේ වෙත යොමු වෙලා තිබෙන කාරණයක් සම්බන්ධයෙන් තමයි සමතකරණය එන්නේ. ඒතකොට අනිත් අයගේ ප්‍රශ්නේ මේක විසඳුමෙන් පස්සේ වෙනම අපි විසඳන්න ඕනේ. ඔව්, ඒකට අපි පියවර ගමු. මේ ප්‍රශ්නේ විසඳලා.
ඔව්.
ගරු කතානායකතුමනි, අධ්‍යාපන ඇමතිතුමා මේ පිළිබඳව විශාල උනන්දුවක් දැක්වීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. අපිත් මේක වරින් වර කරුණු ඉදිරිපත් කරා. මේ කාරණේ ඉතාමත් වැදගත්, විශේෂයෙන්ම මේ දුෂ්කර පාසල්වල මේ අය ගිහිල්ලා උගන්වනවා. දැන්ටමත් අධ්‍යාපන කටයුතු ලබා දෙනවා. ඒ නිසා අපිත් ඉල්ලා සිටින මේක තවත් කඩිනම් කරගන්න තිබෙන බාධාවන් ඉවත් කරගෙන ඉතාමත් කඩිනමින් මේ කටයුත්ත කරන්න ඔබතුමාට අපේ සහයෝගය පූර්ණ වශයෙන් කැබිනට් මණ්ඩලයේ තියෙනා වගේම මේ කඩිනම් කරන්න අනිත් අවශ්‍ය පියවර ගන්න කියන යෝජනාව තමයි ඉදිරිපත්
කරන්නේ.
ගරු කතානායකතුමනි, මෙතනදී දැන් මේ පාසල්වල අධ්‍යාපනය ලබා දෙන උපාධිධාරීන් පිළිබඳව කතා කරා වගේම අපි මේ සමස්ත උපාධිධාරීන්ගේ ප්‍රශ්නය පිළිබඳවම සෑම අවස්ථාවකදීම කතා කරනවා. මෙතනදී අපේ සුසිල් ප්‍රේමජයන්ත ඇමතුමා සඳහන් කළා වගේ මෛත්‍රී පාලසිරිසේන ජනාධිපතිතුමා, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අවස්ථා දෙකකදී මෙහෙම උපාධිධාරීන්ට පත්වීම් ලබා දුන්නා. ඒ පත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා උපාධිධාරීන්ට පත්වීම් ලබා දුන්නා. ඒතර මේ පත්වීම් ලබා දෙද්දී ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පුටුවේ දෙන්න තුන් දෙනා වාඩි කරලා එහෙම පත්වීම් ලබා දුන්නා. එතකොට රජයේ අනුමත කාර්ය මණ්ඩලය පිළිබඳව තැකීමක් නොකර ලක්ෂ 17 දක්වා රාජ්‍ය සේවයේ ඉහළට ගියා. අපේ රටේ සත්‍ය වශයෙන්ම මේ වෙලාවේ රාජ්‍ය සේවයට අවශ්‍ය වෙන්නේ ලක්ෂ 10ක ප්‍රමාණයකින් මේ රාජ්‍ය සේවයේ අවශ්‍ය කටයුතු කරන්න පුළුවන් බව තමයි කළමනාකරණ සේවා කොමිසමේ අදහස තියෙන්නේ. මම දැනගන්න කැමතියි ඉදිරියේදී දැන් සජිත් ප්‍රේමදාස මහත්මයලා කතා කරනවා විපක්ෂ නායකවරයා විදියට තමන්ගේ ප්‍රතිපත්ති ගැන. මම දැනගන්න කැමතියි ඉදිරියේදී තමන්ගේ ප්‍රතිපත්තිවලදී මේ රටේ විශ්වවිද්‍යාලවලින් බිහිවෙන, එහෙම නැත්නම් බාහිර උපාධිධාරීන් විදියට බිහිවෙන සියලුම උපාධිධාරීන්ට රජයේ අවශ්‍යතාවය පසෙකලා සියලුම උපාධිධාරීන්ට රස්සාවල් දෙනවද නැද්ද කියලා මම දැනගන්න කැමතියි. රාජ්‍යයට කොච්චර බරක්ද, ඒක එහෙම නැත්නම් කාඩරයකට අවශ්‍යද නැද්ද කියලා බලන්න නැතුව සියලුම දෙනාට රස්සාවල් දෙනවද? රාජ් උපාධිධාරීන් නම් ඔවුන්ට රස්සාවල් දෙනවද? මොකද විපක්ෂයේ ඉඳලා දැන් අහනවා දැන් රස්සාවල් දෙනවද කියලා, රජයේ රස්සාවල් දෙනවද කියලා. අපි අහන්නේ තමුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයකින් ප්‍රකාශ කරනවද නැත්නම් මේ පාර්ලිමේන්තුවේදී කියන්න තමුන්ට කවදා හරි දවසක බලයක් හම්බ වුණොත්, සිහිනෙන් හරි බලයක් හම්බ වුණොත් මේ රාජ්‍ය නිලධාරීන් සියලු දෙනාටම රාජ්‍යයේ අනුමත කාඩරයක නොතකා, එහෙම නැත්නම් රජයේ අවශ්‍යතාවයේ නොතකා සියලුම උපාධිධාරීන්ට රජයේ රස්සාවල් දෙනවද කියලා මම දැනගන්න
කැමතියි. උපාධිධාරීන්ගේ ප්‍රශ්නය පිළිබඳව දිගින් දිගට මේ පාර්ලිමේන්තුව අපි කතා කරනවා. මම දන්නවා පෞද්ගලික කාල සීමාවේදී මේ උපාධිධාරීන්ව බඳවා ගැනීම වලට විරුද්ධව යම් යම් කණ්ඩායම් උසාවි ගිහිල්ලා නියෝග අරගැනීමේ නිසා අද පාසල්වල ලොකු විශාල ගුරුහිංගයක් ඇති වෙලා තියෙනවා. මේ ගුරුහිංගේ වැඩියෙන්ම තියෙන්නේ බස්නාහිර පළාතේ. ඒ සම්බන්ධව බස්නාහිර පළාතේ ගුරු විභාගයක් තියලා බඳවා ගැනීම කරත් විෂය අනුබද්ධව බඳවා ගැනීම කරනකොට ඒ සමහර අයව අත්හැරලා තියෙනවා. ඒ සම්බන්ධව තීන්දුව తీරන හඳුකාරතුමාට අපි සාකච්ඡා කරලා අනෙක් දරුවන්ටත්, මොකද මම විශ්වාස කරනවා උපාධියක් ගත්ත දරුවෙකුට ඒ දරුවා අපේ බස්නාහිර පළාතේ තියෙන පුරප්පාඩු ප්‍රමාණයට වඩා උපාධිධාරීන් වැඩි නිසා තමයි විභාගයක් තියන් වෙලා තියෙන්නේ. වෙනත් පළාත්වල උපාධිධාරීන් ප්‍රමාණයට වඩා පුරප්පාඩු වැඩි නිසා ඒ සියලු දෙනාම බදව ගන්නවා. ඉතින් උපාධියක් ගත්ත කෙනෙකුට පුහුණුවක් ලබා දීලා හරි ඒවට අන්තර්ගහණය කරලා ඒ අයට අවස්ථාවක් ලබා දෙනවා නම් මේ ප්‍රශ්නේ විසදෙනවා. මට මතකයි මම ප්‍රධාන ඇමතිවරයා හිටියට කටයුතු කරද්දී අපි විභාගේ තියලා ඊළඟට ඉන්න ශිෂ්‍යවයින් උපාධිධාරීන්ව ස්වේච්ඡාවෙන් පාසල් වලට ගත්තා. ඒ අය ඒක පුහුණුවක් හැටියට කරා. ඒ නිසා දැන් ගොඩාක් දුරට බස්නාහිර පළාතේ ප්‍රශ්නේ විසදගෙන එනකොට ගුරු උපාධිධාරීන්ගේ රැකියා විරහිත උපාධිධාරීන් ප්‍රමාණය වැඩි වෙනවා. මේ වෙනකොට බස්නාහිර පළාතේ ඒ සම්බන්ධව දිසාපතිතුමාලා දැනුවත් කරලා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් එයාගේ තොරතුරු ලබා ගැනීමක් කරා. මම සුසිල් ප්‍රේමජයන්ත ඇමතුමාත් එක්ක කතා කරලා කිව්වේ මේ ගුරු පුරප්පාඩු සඳහා ඇතුළේ ඉන්න අය බඳවා ගත්තයින් පස්සේ ඇති වෙන පුරප්පාඩු සඳහා පළාත් සභාවලට අවස්ථාව ලබා දෙන්න අර වයස සීමාව ඉක්මවෙච්ච 45ට අඩු උපාධිධාරීන්ට ලබා දෙන්න කියලා. ඒ වැඩපිළිවෙලත් මේ වෙනකොට අපි යෝජනා කරලා තියෙනවා. මම විශ්වාස කරනවා කරු සුසිල් ප්‍රේමජයන්ත ඇමතුමා මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරයි
කියලා. ඔව් මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, මේ අගමැතිතුමා ඉන්න හින්දා මේ අවස්ථාවේ වැදගත් ප්‍රශ්නයක්. අපේ රටේ ආබාධිත රණවිරුවන් 20-25 ආබාධිත බවට පත්වෙච්ච හමුදාවේ නිල ක්‍රියාදාමයට අනුව ඒ අයට වන්දි සුදුසුයි කියලා තීන්දු කරලා තිනවා. 81 දෙනෙක්ට වඩා ප්‍රමාණයක් ඉන්නවා ඒ යෝජනා හමුදාවෙන් යවලා තිනවා ආරක්ෂක ලේකම්ට. නමුත් ඒක තාමත් අනුමත වෙලා නැහැ. මාස ගානක් ආරක්ෂක ලේකම්ගේ මේසෙ උඩ තියෙනවා. කරුණාකරලා ගරු අගමැතිතුමනි, ඒ කණ්ඩායමට අපි වෙනුවෙන් රට වෙනුවෙන් සටන් කරපු ඒ විරුවන්ට සහනය නිර්දේශ වෙච්ච ඒ හමුදා උසාවිසින් තීරුන්දරය කරපු
වන්දි සහ සහන ලබා දෙන්න කටයුතු කරන්න කියලා මම ඉල්ලා හිටිනවා. ඒක ඔබතුමාගේ අවධානයට යොමු
කරන්න. ඉතනගේ මන්තුමා.
ගරු කතානායකතුමනි, අපේ ගරු මනෝෂ ඇමතුමා විපක්ෂ නායකතුමාගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මං හිතන්නේ එතුමල්ලා ආණ්ඩුවනේ, ආණ්ඩුව කරන වැඩ ටික මොකද්ද කියලා රටට කිව්වොත් හොඳයි. විපක්ෂ නායකතුමා වැඩ කරන විදිය සහ අනාගතේ මොකද්ද කරන්න කියන එක අපි රටේ ජනතාවට කියනවා. එතුමා මේ විපක්ෂයේ ඉඳලා ඡන්ද අරගෙන ගිහිල්ලි වෙලා විපක්ෂයක් කරගන්න බැරුවද ආණ්ඩුවේ තනහත වෙලා අපේ වැඩ ගණහනවා. අනිත් එක කතානායකතුමාගෙන් මම එක දෙයක් දැනගන්න කැමතියි. මේකේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය වෙනස් වෙලාද මේ විපක්ෂ නායකිනු ප්‍රශ්න අහන තියෙනවා. ඒක ඕඩර් පේපරේට දාලා අරන් ඉන්න. ඕඩර් පේපරේට දාලා අරන්
ඔමිස්තුදී විපක්ෂ නායකතුමාගේ ප්‍රශ්න නගන්න 27 2. මේ අනවශ්‍ය ප්‍රශ්නයක් මතු කරා විතානගේ මන්තුමා. ඔබතුමා පිළිතුරු දීලා මේක ඉවර කරන්න.
ගරු කතානායකතුමනි, දැන් අපෙන් ප්‍රශ්න ඇහුවම අපි උත්තර දෙන්න අපි කටයුතු කරනවා. බැඳිලා ඉන්නවද නැද්ද කියන එක නෙවෙයි. මෙතන ප්‍රශ්නයක් ඇහුවොත් විපක්ෂ නායකවරයා කවුරු හරි අපි ඇමතිවරු අපි උත්තර දෙනවා. ගරු කතානායකතුමනි, මේ සරල ප්‍රශ්නයක් ඇහුවේ. ඒකට හේෂ මන්ත්‍රීතුමා දුන්නේ අපි දෙනවද නැද්ද කියන එක නෙවෙයි. දැන් මෙතුමා අහනවා රාජ්‍ය සේවයට බඳව ගන්නවද නැද්ද කියලා. දැන් එතුමාගෙන් ඇහුවේ මේ රාජ්‍ය සේවයට මේ සියලු දෙනා බඳවගෙන තව බරක් එකතු කරන්න මේ සියලු දෙනාට පොරොන්දුවක් දෙනවද? දැන් එක පැත්තකින් ඉල්ලනවා රාජ්‍ය සේවය වැටුප් වැඩි කරන්න කියලා ඉල්ලනවා. එතන මහා භාණ්ඩාගාරයේ ලේකම්වරය ඇවිල්ලා කියනවා වැටුප් වැඩි කරන්න නම් දැන් ඉන්න රාජ්‍ය සේවයට 3කින් 4කින් වැට් බද්ද හරි තව බද්දක් වැඩි කරන්න වෙනවා කියලා. එතන මෙතුමන්ලගේ මොකද්ද වැඩසටහන? මෙතුමන්ලන් බලයට ගන්න බලාගෙන ඉන්නවා නම් ඒ රාජ්‍ය සේවයට එකතු වෙන පිරිසට කොහොමද පඩි ගෙවන්නේ? දැන් ඉන්න පිරිසට පඩි වැඩි කරන්න ඕන නම් ඒක කොහොමද කරන්න කියලාත් ඒක දැනගන්න අපි කැමතියි ගරු කතානායකතුමනි. මොකද එතුමන්ලගේ අදහස් අරගෙන හරි අපිට ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් නේද?
ප්‍රොමිසර් එතුමා මේ එතුමාට උත්තර දෙන්න හරි ඉන්නේ. ඔය ඔබතුමත් එනවා ආයි තාම මේ ප්‍රශ්න අවුල් කරන්න. හරි.
මේම මේ හිටපු හැටි දැන් ඉතලා උත්තර දෙන්න බෑ.
හරි ඔබතුමා
පොඩ්ඩක් ආගෙන ඉන්න. ඔබතුමා ප්‍රශ්න දාන්න ඕඩර් පේපර් එකට අපි උත්තර දෙන්න.
හරි බොහොම ස්තුතියි. හරි. හරි. අධ්‍යාපන ඇමතුමා
වැඩි පහත් දෙන්න.
ඊයේ ජනාධිපතිතුමා ටීවී එකේ පෙන්නුවා මුදල් ලේකම්කයි අර තව ලේකම්ලා කීප දෙනෙක් එක ජනාධිපතිතුමා කිව්වා මේ පඩි ගෙවන්න බෑ කියලා. ඒකයි අද අහන්නේ අද කියලා.
හරි ඉතින් ඒක හරි ඉතින් ඔයතුමා
අද කියලා මේක අහන්න කියලා.
ඕක ඔතනින් නවත්තලා අපි අද දිනේට නියමිත කටයුතු වලට යන්. අද 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 න්‍යාය පත්‍රයේ කටයුතු වලට යන් ගරු මන්ත්‍රීතුමා. ඔතන මේ ආයි ඔබතුමාලා මතු කරන ප්‍රශ්න. ඈ
ගරු කතානායකතුමනි, දැන් කිරියල්ල ඇමතුතුමා මෙතන කිව්වා ඕඩර් පේපර් එකේ නැතිව ගැන අහන්න යන්න එපා කියලා. ඒ නිසා මම ගරු කතානායකතුමාගෙන් ඉල්ලීමක් කරනවා, දැන් ඕඩර් පේපර් එකේ නැති ප්‍රශ්න හැමදාම මෙතන අහන කට්ටියක් ඉන්නෝනේ. එහෙනම් ඒ ප්‍රශ්නත් අයින් කරන්න. ඕඩර් පේපර් එකේ නැති ප්‍රශ්න අහලා ඉවරලා හැමදාම අපි උත්තර දෙනවා. උත්තර දුන්න තුරම එළිය ගිහිල්ලා කියන උත්තර දෙන්නේ නැහැ කියලා. එහෙනම් අපි අහන එක ප්‍රශ්නකට උත්තර දෙන්න බැරි නම් මෙතුමන්ලගේ විපක්ෂයේ ක්‍රියාකලාපේ මොකද්ද කියන එක තේරුම් ගන්න
පුළුවන්. විශ්වදී ඇමතුමා. හරි. හරි. අධ්‍යාපන ඇමතුමා මේක උත්තර දෙනවා නම් දීලා ඉවර කරන්න මේක.
ගරු
ඔබතුමාගේ ප්‍රශ්නේ ගන්න ඊට පස්සේ.
හරි හරි. ගරු කතානායකතුමනි,
ඊට ඔක උත්තර දෙන්න ඊට
පස්සේ. ගරු කතානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමා අහපු ප්‍රශ්න දෙකෙන් ප්‍රධාන වශයෙන් දෙවන ප්‍රශ්නේ කාලීන ප්‍රශ්නයට මම පිළිතුරු දීලා ඒක දැන් සෑයීමකට පත් වෙන මට්ටමකට අපි ගෙනල්ලා තිනෝ. ඊළඟට ඒකටම අදාළයි පළවෙනි ප්‍රශ්නය. මේ රැකියා විරහිත උපාධිධාරි ප්‍රශ්නය විශේෂයෙන්ම පසුගිය වකවානුවන් තුල මෙරටේ විශ්වවිද්‍යාල පද්ධතියට අපි ඇතුල් කරගන්න සංඛ්‍යාව කීප ගුණයකින් වැඩි කළා. දැන් උදාහරණයක් වශයෙන් මේ අවුරුද්දේ ඉන්ටේක් එක රාජ්‍ය විශ්වවිද්‍යාල 17ට 43,00,000 සමාන 43,000. 43,000. දැන් ඔන්ලයින් එක ඔන්ලයින් කෝල් කළාම පහුගිය ඒ ලෙවල් එක්සෑම් එකේ රිසල්ට්ස් අනුව 90,000ක් මේ වෙනකොට රෙජිස්ටර් වෙලා ඉවරයි. ඒක කලින් වසරට වඩා වැඩිපුර 10,000ක් මේ අවුරුද්දේ ඔන්ලයින් ඉල්ලලා තියෙනවා. මේ වැඩ වර්ජන නිසා ඔන්ලයින් දැම්මහම. ඉතින් ඒක නිසා ගරු කතානායකතුමනි, මේ රටේ රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප්‍රශ්නය මේ සරලව මෙහෙම සාකච්ඡා කළා තීරණය කරන්න පුළුවන් එකක් නෙවෙයි. මේක යම් කාලාන්තරයක් තිබිස්ස ප්‍රශ්නයක්, අනාගතයේ මීට වඩා උග්‍ර වෙන ප්‍රශ්නයක්. දැන් ගරු කතානායකතුමනි, පුරාවිද්‍යාව කරපු උපාධිධාරියෙකුට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ අදාළ ආයතනවල හැරුණාම වෙන කොහෙදපත් වීම දෙන්නේ? ජනමාධ්‍ය විශාල වශයෙන් දරුවෝ කරන එකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි ග්‍රාමීය ප්‍රදේශවල විද්‍යාව, තාක්ෂණය, විදේශ භාෂාවැනි විෂයන් වලට ගුරුවරු නොමැතිකම්. ඒ දරුවන්ට තියෙන විශේෂ ධාරාව ඒ දරුවෝ හදාරනවා. හදාරලා උසස් පෙළ ගල්ලා හිටන් පාඨමාලා මොකක් හරි පාඨමාලාවකට යනවා. හැබැයි ඒක මේ රටේ රැකියාව වෙළඳපොලේ තිබෙන ඉල්ලුම තිබෙන ඒවා නෙවෙයි. ඒක නිසා මේක සමස්ත අධ්‍යාපනයේ මේ ප්‍රතිසංස්කරණය යෝජනා කරගෙන එන්නේ එක ශ්‍රේණියෙන් හය ශ්‍රේණියෙන් දහ ශ්‍රේණියෙන් දැන් මේ වෙනකොට පයිලට් ප්‍රොජෙක්ට් එක කරලා තින්නේ රැකියා විරහිත උපාධිධාරීන් බිහිවීම වැළැක්වීම අවසාන ඉලක්කයකට කරගෙන ඉන්න කතා නැගතුනේ. එතකොට දැන් මෙතෙන්දි මම සඳහන් කරන්න ඕනේ තව ප්‍රශ්නයක් මතු වුණා. ඒක දීර්ඝකාලීන වැඩපිළිවෙලක්. ඒක ෂණිකව පිළිතුරු දෙන්න පුළුවන් එකක් නෙවෙයි. දෙවෙනි කාරණේ තමයි අර පළාත් මට්ටමින් බඳවා ගැනීම. ඒ පළාත් මට්ටමින් බඳවා ගන්න 17 වෙනි අන්තු ව්‍යවස්ථාව අනුව බලතල තිබෙනවා පළාත් සභාවලට. ඒ නිසා උපාධිධාරීන් සහ අදාළ ඩිප්ලෝමාධාරීන් බඳවා ගැනීමට පළාත් සභාව කටයුතු කරනවා මුදල් කොමිසම මගින් භාණ්ඩාගාරයේ මුදල් වෙන් කර ගැනීම මත. එතකොට ලකුණු දෙන්නේ නැත්තේ ඉන්ටිව් කරනකන් ලකුණු දෙන්නේ නැහැ. මොකද බලපෑමක් කරන්න පුළුවන්. ඉන්ටිව් කළාන් පස්සේ ඉන්ටිව් ලකුණ ගිහිල්ලා එක්සෑම් මාක් එකට දැම්මහම පස්සේ තමයි අවසාන අදියරේදී ලකුණු සමස්තයේ ඉදිරිපත් කිරීමට නියමිතව තියෙන්නේ. ඊළඟ කාරණේ දැන් අපි ගුරුවරු නැති තැන් වලටනේ ගුරුවරු දෙන්නේ. දැන් අද උදේ මාව හම්බ වෙන්න එනවා මේ විද්‍යා උපාධිධාරීන් පත්වීම් දීලා ඊයේ රිපෝට් කරන්න ඕනේ පාසලට. සංයුක්ත ගණිතය පොළොන්නරුවට පත්වීම අපි හොයාගෙන එනවා මේක මාරු කරගන්න. දැන් පොළොන්නරුවෙන් බිහි වෙන්න නැත්නම් සංයුක්ත ගණිතයට උපාධිධාරීන් දැන් උසස් පෙළ කරන දරුවන්ට අපි ගුරුවරු දෙන්නේ නැද්ද? මොකෝ කොළඹ ඉන්න කෙනෙකුට ගිහිල්ලා පොළොන්නරුවේ අවුරුදු පහක් උගන්වන්න බැරි? ගරු කතානායකතුමනි මේවා ප්‍රායෝගික ප්‍රශ්න. මේ ප්‍රායෝගික ප්‍රශ්නත් එක්ක උදේ ඉඳලා හවස වෙනකම් පොරබදමින් තමයි රජයේ ඉතා අමාරුවේ මුදල් හොයාගෙන තමයි මේ පත්වීම් ටික දෙන්නේ. ඊළඟට ප්‍රසන්න රණතුංග ඇමතුමා කිව්වා වගේ දැන් ඉතුරුලා තියෙන අනිකුත් උපාධිධාරීන් සම්බන්ධයෙන් දැන්ට වැඩසටහනක් සකස් කරගෙන යනවා. අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කළා. පාසල්වල ඉගැන්වීම කාර්යය නියුක්ත නොවන පිරිස් කාර්යාල සේවාවක් අපි ආරම්භ කිරීමටත් දැන්ට යෝජනා කරලා තියෙනවා. යම් කිසි විදිහකින් වයස් සීමා හෝ වයසේ නොගැලපීම මත කාට හෝ පත්වීමක් නොලැබෙන්නේ නම් ඒ අය බැහැර කරන්නේ ඒ අය අධ්‍යාපන ක්ෂේත්‍රය තුම රඳවාගෙන කටයුතු කිරීමේ වැඩපිළිවෙළකුත් යෝජනා කරලා
තියෙනවා.
විපක්ෂ නායකතුමා 27-2 ප්‍රශ්නෙට පිළිතුරු.
27-2 ඉස්සෙල්ලා මගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙන නිසා මේ විශේෂයෙන්ම ඇත්ත වශයෙන්ම අද දවසේ මම සන්තෝෂ වෙනවා. සාමාන්‍යයෙන් ප්‍රශ්න අහන්නේ විපක්ෂය පිළිතුරු සපයන්නේ ආණ්ඩුව. දැන් මං හිතන්නේ ළඟදීම සිදුවෙන හැරුම් ලක්ෂ්‍ය දිහා බලාගෙන දැන් අපි අපෙන් ප්‍රශ්න අහනවා උත්තර දෙන්න. අපි සූදානම් උත්තර දෙන්න. පැහැදිලිවම උපාධිධාරීන්ගේ රැකියා ගැටලුව පිළිබඳව යථාර්ථය තමයි සත්‍යය තමයි රැකියා විරහිත උපාධිධාරීන්ගේ රැකියා ප්‍රශ්නය රාජ්‍ය අංශෙන්ම පමණක් විසඳන්නට බෑ. ඒක රාජ්‍ය ශේෂ්ත්‍රය, පෞද්ගලික ශේෂ්ත්‍රය, බහුජාතික සමාගම් ශේෂ්ත්‍රය, විදේශ රැකියා මේ වගේ විකල්ප ගණනාවකට යන්න වෙනවා. ඒක තමයි මහ පොළොවේ සත්‍යය. ඒක තමයි අපි ලබා දෙන විසඳුම. හැබැයි මෙතන ප්‍රශ්න වෙලා තියෙන්නේ ආණ්ඩුකාරවරයාට පුළුවන් නොපවත්වන ඡන්ද තියෙන හැම පළාත් පාලන ආයතනයකටම තමන්ගේ අතකොළුවන් තමන්ගේ ගෝලවලින් දේශපාලන පත්වින් දෙන්න. හැබැයි උපාධිධාරීන්ගේ ප්‍රශ්න විසඳන්නට බෑ. ඉතින් විශේෂයෙන් මම කියන්න කැමති උපාධිධාරීන්ගේ රැකියා ප්‍රශ්නයට බොහොම පැහැදිලිව කියන්නට ඕන. ඒකට විසඳුම තියෙන්නේ රාජ්‍ය අංශය තුල පමණක් නොවේ. රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය, විදේශ රැකියා ශේෂ්ත්‍රය ඒ අයට අපිට පුළුවන්. ඇත්තටම අපේ වැඩසටහනක් තිබෙනවා 1 million new business startups, 1 million new entrepreneurs. ඉතින් මෙතන මේ ගලේ කොටලා නැහැ මේ හැමෝම රජේ රැකියා කරන්නට ඕනේ කියලා. නමුත් ඒ ඔව් කොහොම පැහැදිලිව කියනවා. කොහොම පැහැදිලිව කියනවා. දැන් මම ආඩම්බර වෙනවා. දැන් අනාගත රජයෙන් අපෙන් උත්තර අහනවා පරදින්න බලාපොරොත්තු වෙන ආණ්ඩුව. ඒක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. හොඳයි මම මගේ 27-2 ප්‍රශ්නේ අහන්නම්. 27-2 ප්‍රශ්නේ අහන්නම්.
මනුස්සමන්තවා.
රාජ්‍ය කතානායකතුමනි අපි සාමාන්‍යයෙන් ඔය ප්‍රශ්නේ අහන්නේ අනාගත ආණ්ඩුව වෙනවා කියලා නෙවෙයි ජනතාව මුලාවේ දාලා හැමදාමත්ම බොරු පොරොන්දු දීලා ජනතාව මුලාවේ දාලා වෙන වෙන තැන්වල තරුණයෝ අතරමං කරලා ඒගොල්ලන්ව මේ තරුණ අසහනයක් දක්වාම ගෙනියන්නේ මේ වගේ පොරොන්දු දීලා දැන් මෙයාගෙන් මම ඇහුවේ මෙතුමා මීට කලිනුත් අපෙන් ආණ්ඩුවෙන් ප්‍රශ්න විදියට ඇහුවේ මේ විශ්වවිද්‍යාල වරම්ව ලැබපු උපාධිධාරීන් රැකියාව විරහිත උපාධිධාරීන් රජයට බඳවා ගන්නවාද නැද්ද කියන ප්‍රශ්නේ තමයි එතුමා විමසුවේ. එතකොට රජයට බඳවා ගන්නවාද නැද්ද කියලා එතුමා ඇහුවේ අපේ පැත්තෙන් අපේ රජය අපහසුතාවයට පත් කරන්න මේ අය බඳවා ගන්නවාද නැද්ද කියලා මේ දේශපාලන ගේම් එක. එතකොට ඒ ප්‍රශ්නේ එතුමගෙන් ඇහුවාම එතුමා කියනවා රජයටම බඳවා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ කියලා. මේක තමයි අපිට ගන්න ඕන වෙච්ච උත්තරේ. මොකද ආණ්ඩුවට එක උදයක් කියලා තමන් එක මේ හැම ක්ෂේත්‍රයක් සම්බන්ධවම මේ ව්‍යවසායකයන් ගැන කතා කරනවා එක එක දේවල්. දැන් රජය ව්‍යවසායකයෝ හදන්න වැඩ පිළිවෙල හදලා තියෙනවා. එතකොට අනිත් පැත්තෙන් තරුණ ව්‍යවසායකයන්ට ඕනි කරන සහයෝගය ලබා දෙන්න, ණය පහසුකම් ලබා දෙන්න, AI තාක්ෂණය ලබා දෙන්න ඒ සියල්ල සූදානම් කරලා තියෙනවා. මෙතුමා මේ කතා කරනවා ආණ්ඩුකාරතුමා පත්වින් දෙනවලු. ආණ්ඩුකාරතුමා කොහෙද පත්වින් දීලා තියෙන්නේ? මොන ආණ්ඩුකාරතුමාද පඩි ලබා දෙන පත්වින් ලබා දීලා තියෙන්නේ? පත්වින් දෙන්න පුළුවන්, තනතුරු දෙන්න පුළුවන්. කොහෙන්ද රජයේ වියදමක් දරලා තියෙන්නේ? මේ වැරදි චෝදනා කරලා තමන්ගේ මේ දේශපාලන නිරුවත හදාගන්න හදනවා, වහගන්න හදනවා. එහෙම නැතුව විපක්ෂ නායකවරයා විදියට වැඩපිළිවෙලක් තියෙනවනම් බොරුවට අරක කරන්නම් මේක කරන්නම් මේ වෙලාවේ වැඩපිළිවෙලක් තියෙන්නේ රනිල් මේ වෙලාවේ රනිල් තමයි කියන කියනකොට මේ වෙලාවේ වැඩපිළිවෙලක් තියෙන්නේ සජිත්ත තමයි කිය කිය මැදින් කොපි ගහලා ඒක ඇතුලේ අපි දැන් අද රජයේ මේ වතුකම්කරුවන්ට අපි වත්තේ අයිතිය දෙනකොට වතුකම්කරුවන්ට අපි වත්තේ අයිතිය දෙනකොට අපි කියනවා අපිට සැලසුම් තියෙන්නේ සජිත්ත විතරයි කියලා. අද අපි පාසල් දරුවන්ට අර පෑඩ් දෙනකොට සනීප ආරක්ෂක දේවල් දෙනකොට ඒව දෙන්න සැලසුම් තියෙන්නේ සජිත්ත විතරයි කියලා කියනවා. අනේ සැලසුම් නෙමෙයි මේ ආණ්ඩුව විදියට මේවා කරනවා. ඒකයි මේක දැනුවත් කරන්න කිව්වේ.
හරි, බොහොම ස්තුතියි. විපක්ෂ නායකතුමා 27-22 ප්‍රශ්න ඉදිරිපත් කරනවා.
මට පොඩි ප්‍රකාශයක් කරන්න තියෙනවා.
නිශ්ශබ්ද වෙන කරු.
නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති බ්‍රාහ්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ. යමෙක්ගේ යම් පුද්ගලයෙක් පිළිබඳව නිගමනයකට එන්නේ තමන්ගේ වසලකම එලි දැක්වෙන්නේ තමන්ගේ උප්පත්තියෙන් නෙවෙයි තමන්ගේ ක්‍රියාවෙන්. මට එච්චරයි කියන්න තියෙන්නේ. නියෝජ්‍ය කතානායකතුමනි, මගේ 27-22 ප්‍රශ්නය
ගරු ඇමතුමා විවාදයක් කරන්න කාලය අවසන් වෙලා තියෙන්නේ.
විශ්‍රාමික දිවිය සැහැල්ලුවෙන් ගත
කිරීම
කියන්න.
සාමාන්‍යයෙන් උප්පත්තියෙන් වසලෙක් හෝ බ්‍රාහ්මණයෙක් නොවුනට සමහරුන්ගේ උප්පත්තිය නිසාම සමහර දේවල් කියාපානවා. තමන්ගේ තියෙන ඉන්ෆියොරිටි කම්ප්ලෙක්ස් අනිත් හැමදේම කියාපානවා. ඒක නිසා අද තමන්ගේ පියානෝ ගහලා පියානෝ ගහන්නේ ඔය තියෙන උප්පත්තියේ ප්‍රශ්නයන් නිසා තමයි.
හොඳයි, බොහොම ගරු විපක්ෂ නායකතුමා ඔබතුමාගේ ප්‍රශ්න ඉදිරිපත් කරනවා.
ගරු කතානායකතුමනි, මම මේ පැරණි කියවලා කිව්වේ මේ ඇයි මේ එක එකන තොප්පි දාගන්නේ? ඇයි මේ තොප්පි දාගන්නේ? මම එයා ඉලක්ක කරගෙන නෙමෙයි ඒක කිව්වේ.
හොඳයි,
අනේ ඇයි තොප්පිය දාගත්තේ?
ඔබ තමයි 27-22 ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
තොප්පිය දාගත්තා.
හොඳයි,
හරි. සිය විශ්‍රාමික දිවිය සැහැල්ලුවෙන් ගත කිරීම සෑම විශ්‍රාමික යුගයේම අරමුණ වෙනවා. කෙසේ නමුත් ඒ සඳහා තමන් විසින් උපයාගත්
නිශ්ශබ්ද වෙන ගරු මන්ත්‍රීතුමල්ලා විපක්ෂ නායකතුමා 27-22 ඉදිරිපත් කරන්න.
මං ආපහු ප්‍රශ්න අහන්න.
නෑ, ඔබතුමා
බලින්න එපා පව්.
විපක්ෂ නායකතුමා ඔබතුමා 27-22 ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මුජුවර මන්ත්‍රීතුමා කරුණාකරලා නිශ්ශබ්ද වෙන්න. මුජුවර මන්ත්‍රීතුමා කරුණාකරලා නිශ්ශබ්ද වෙන්න. ඔබතුමා 27-22 ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
නියෝජ්‍ය කතානායකතුමා.
Come on.